ඊළඟට ගරු මන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා මේ මොහොතේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලස්ථානයට පැමිණෙනවා.
ගරු බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශ වැසිශ සාකච්ඡාවට ගන්න වෙලාවේ කරුණු කීපයක් එකතු කරන්න ලැබුණ අවස්ථාව ගැන ස්තුති කරනවා. මම වඩාත්ම සතුටු වෙනවා මගේ කතාව යන අතරේ මේ සභාවේ මීට පෙර කතා කරපු අපේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, චානක මන්ත්‍රීතුමා ආදී ගරු මන්ත්‍රීතුමන්ල හිටියනම්. පුදුමයකට කරුණ මෙතුමන්ල මේ සභාවේ කතා කළා, මහ ගෝසාවක් කළා, හඬ නගලා මේ සභාවෙන් එළියට බහැලා. අපේ පිළිතුරු කතා වහන්න එතුමලා මේ සභාවේ රැඳී ඉන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ නිවාස සංවර්ධනයේ අපි විප්ලවයක් දැක්ක ප්‍රේමදාස යුගයේදී. ජයජාවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ අපට මතකයි, එදා අපට පුළුවන්කම ලැබුණා 87 ජගත් නිවාස වසර හැටියට නම් කරන්න අපට පුළුවන්කම ලැබුණා. අපෙන් තමයි මේ යෝජනාව ගියේ. අපි මේ රටේ ඈත පිටිසර ගම්පලාත්වල ඉසට සෙවණක් නැති දසදහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සුන්ට ගෙවල් හැදුවා. ඒ යුගයෙන් පස්සේ නැවත මේ රටේ ආවා එක්තරා යුගයක් අපි පහු කරා. මේ යුගයේදී නිවාස ඇමතිවරු කරපු දේවල් අද අපිට කියන්න පුළුවන් පැය ගණන් කතා කරන්න කාරණා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම පුදුම වෙනවා. සාමාන්‍යයෙන් මේ විවාදයට අද සහභාගි වෙන්න පහුගිය රජයේ නිවාස ඇමතිවරයෙන් මේ සභාවේ සිටින්න ඕනේ. ඒක තමයි සදාචාරාත්මකව එතුමා කළ යුතු දේ. එතුමා එළියට ගිහිල්ලා, වේදිකාවට ගිහිල්ලා කෑමොර ගහනව වෙනුවට තමන් වගකීම දරපු අමාත්‍යංශේ එතුමා කියන විදියට එතුමා කරපු මහා ලොකු වැඩ කොටසක් කරා නම් ඒ වැඩ කොටස කරපු විදිය ගැන අඩුම තරම කියන්න, සංසන්දනාත්මක උත්තරයක් දෙන්න, නව යෝජනා ගේන්න, අපට යම් කිසි දුරක වැරදිලා තියෙන නම් ඒක නිවැරදි කරන්න එතුමා මේ සභාවේ ඇවිල්ලා වාඩි වෙලා මේ විවාදයට සහභාගී වෙන්න ඕනේ. අද එතුමට මේ සභාවට එන්න බැරි කමක් තියනවදෝ කියලා ප්‍රශ්නයක් මට පැන නගිනවා. මොකද පහුගිය යුගයේ නිවාස ඉදිකරපු ලිපිගොනු වෙනුවට කරපු වැඩ කොටස වෙනුවට දූෂණ වලින් පිරිච්ච ලිපිගොනු ගොඩක් තමයි නිවාස අමාත්‍යංශ ගොඩ ගැහුනේ. අද දුප්පත් මිනිස්සු, අහිංසක මිනිස්සුන්ට නිවාස කපරාරුවක් කරන්න බුදල් දෙනවා. නිවාස විසිරි ණය වෙනුවෙන් ණය ආධාර ලබල දෙනවා. ඒ විතරක් නෙමෙයි, ගම්මාන නිවාස ගොඩනගෙන. හැබැයි පහුගිය යුගයේදී මොනවද සිද්ධ වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? එක සිදුවීමක් දෙකක් මම කියන්නම්. සේවකීන් බඳව ගන්නවා 2011, 2012, 2013, 2014 පත්තර මුල්ල ව්‍යාපෘති කාර්යාල නමින් බඳවගෙන මේ සියලු දෙනාම යොදවන්නේ දේශපාලන කටයුතු වලට. මේ වෙනුවෙන් වියදම් කරපු මුදල 100,000ක්. මේ මුදල රුපියල් 10,000 ගාන දුන්නා නම් අහිංසක ගම්බද පුංචි පැල්පත්තල කපරාරු කරපු නැති ගෙවල් වල කපරාරු කරන්න සිමෙන්ති දුන්නා නම් 10,000 ගානේ ගෙවල් 2,000කට කපරාරු කරන්න මුදල් දෙන්න තුන මේ දේශපාලන හේතු මත වියදම් කරපු මුදලය දෙවුවා නම්. ඒ විතරක් නෙමෙයි, පහුගිය යුගයේදී අපි දන්නවා කොහොමද ගෙවල් ලබලා දුන්නේ කියලා. නිවාස ඇමතිවරයා තමන්ගේ ඥාතීන්ට, මිත්‍රයින්ට, සහෝදරයන්ට, මස්සිනාලට, තමන්ගේ නෑනවරුන්ට, ඒ වගේම මේ රටේ ඉන්න ඉටපු ඉහළම දේශපාලන නායිකාවන්ගේ, නායකයන්ගේ, බිරින්දෑවරුන්ගේ අනානුව ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත වෙලා හිටපු ඇතැම් නිලධාරීන්ට ගෙවල් දුන්නේ කොහොමද කියලා මේ රටේ මිනිස්සුන්ට රහසක් නෙමෙයි. ඉතින් එවැනි යුගයක් පහු කළ තමයි අද මේ කෙටි කාලෙකදී විශාල වැඩ කොටසක් නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය සිදුවෙමින් යන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, අපි සතුටු වෙනවා මේ වෙන විට නිවාස 75,000ක් විතර කපරාරු කිරීම ව්‍යාපෘතියට ඇතුල් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, 2015ට වඩා 2016 නිවාස අමාත්‍යාංශයට වෙන් කරන මුදල ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් අගමැතිතුමා විසින් ලබලා දුන්න මුදල් ඇමතිතුමාගේ මැදිහත් වීම මත, ඒ වගේම 2017 වසරේ 2016ට වඩා 50%ක වැඩිවීමක් අපට දකින්න ලැබෙනවා. එහෙමනම් මේ අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය නිසායි මේ මුදල ලැබෙන්නේ. මේ විරුද්ධ කණ්ඩායම එක මන්ත්‍රීවරයෙකුට පුළුවන්කම ලැබුණේ අද නිවාස අමාත්‍යාංශයේ හොරකමක් වෙනවා, දූෂණයක් වෙනවා, වංචාවක් වෙනවා කියලා පෙන්ලා දෙන්න. මේ උදවිය කතා කරේ සමහර දේවල් බොහොම සමහර එක්කෙනෙක් දෙන්නේ කුහක කමින් කතා කරා නමුත් විවෘතව යෝජනා තමයි බොහෝ දෙනෙක් ඉදිරිපත් කරේ. ඒ කරපු කතාවලින්ම පැහැදිලි අද මොකද්ද නිවාස අමාත්‍යාංශය යන ගමන කියලා. කොතෙන්ටද ගමන් කරන්න කියන එක පැහැදිලි. ඒ නිසා කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ඩීවී චානක මන්ත්‍රීතුමා සඳහන් කළා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙච්ච ඇතැම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාප්ති මේවා ප්‍රයෝජනයට ගන්න ක්‍රියා කළේ නැහැ. මේවා බල්වැදී ගියා ඒ වෙලාවේ මැදිහත්ුනේ නැහැ කියලා. අපි දන්නවා හම්බන්තොට හදපු ක්‍රීඩාංගණේ අන්තිමට සිද්ධ වුණේ මොකද්ද? හම්බන්තොට ක්‍රීඩාංගණේ මගුල් ගෙවල් වලට බදු දෙන තැනකට පත් වුණා. මම අද තමයි ඇහුවේ මුලාසනේ දරන ඔබතුමා දන්නවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ක්‍රිකට් තරග තියෙන එක තීරණය කරන්න ඇමතිවරුද කියලා. දැන් එතුමා චෝදනා කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, එතුමා මැච් එකක් ක්‍රීඩාංගණයට ගන්න මැදිහත්ුනේ නැහැ කියලා. මම ඔබතුමාගෙන් අහන්න කැමති මගේ කතාව නතර කරනවා ඇමතිවරු මැතිහත් වෙලාද ක්‍රිකට් ක්‍රීඩාංගණවලට මැච් දෙන්න කියලා. මේ ක්‍රීඩාංගණය මැච් එක කරනවද නැද්ද, අනිත් ක්‍රීඩාංගණයට ගෙනියනවද නැද්ද කියලා තීරණය කරන්න ඇමතිවරුද? එහෙම නැත්නම් ඒ වෙනුවෙන් පිටවපු ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු මේ අදාළ ආයතනද කියලා මම අහන්න කැමති, ඔබතුමාගෙන් අහන්න කැමති. දැන් මෙතන චෝදනාවක් කළා හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය වැල්වැදිලා ගියා, ඒකට ක්‍රිකට් මැච් දුන්නේ නැහැ. ඒකට චෝදනාව කරා අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක්ට සජිත් ප්‍රේමදාස මහත්තයා.
හම්බන්තොට ක්‍රීඩාංගණයට තරඟ ගෙනියන්න පුළුවන්. ඉතින් එතන ඉන්න ඇකමඩේෂන් දුර වැඩි.
අන්න දැන් උත්තරේ පැහැදිලි. මම සතුටු වෙනවා චානක මන්ත්‍රීතුමා හිටියනම් මොකද වැරදි දෙයක් මේ පාර්ලිමේන්තුවේ වාර්තාගත
වෙනවා. දැනගැනීමට දැන් බංගලි දේශය ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායම එක ලංකාවට එනවා එනවුරුද්දේ. ඒවැයි ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට උත්සාහ ගන්නවා ඒනකොට ගන්න. දැන් හම්බන්තොට සූර්යවැය දුර වැඩි නිසා හම්බන්තොට නගරේ අපි කුලියට ගෙදරක් ගත්තා නවාතැන් වලට. මොකද ඒ නිතර ඉඳන් තමයි බස් එකක් දාලා අපි තරගයට සහභාගී වෙන්නේ.
ඔබතුමාට ස්තුති කරනවා මේ පිළිතුර ගැන. මොකද නැත්නම් මේ සභාවේ වැරදි චෝදනාවක් වැරදි මතයක් මේ ඇති වුණා ගරු නියෝජ කතානායකතුමනි. මම දකින එක දෙයක් තියෙන තරම් තමයි හම්බන්තොට මම හිතනවා කරන්න ඕනේ පළමුවෙන් කරන්න ඕන දේ වෙනුවට පසුව කළ යුතු දේ තමයි මුලින් කළේ. කෙටියෙන් කිව්වොත් මේස් එක දාලා සපත්තුව දාන වෙනුවට සපත්තුව දාලා මේස් එක දාන්න ගිහිපෙක නිසා තමයි හම්බන්තොට විශාල මුදලක් අපතේ ගිහිල්ලා ජනතාවගේ සල්ලි ප්‍රයෝජනයට ගන්න බැරි තැනකට පත්ුනේ කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. ඒ වගේම එතුමාට මම මතක් කළ දෙන්න කැමතියි, එතුමා වරාය ගැන කිව්වා, එතුමා ගුවන්තොටුපළ ගැන කිව්වා. සාමාන්‍යයෙන් නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මෙවැනි දයන්ත ව්‍යාපෘතියක් කරනකොට ශක්්‍යතා වාර්තාවක් හදනවා.
ඥාන දෙකක් තියෙනවා.
මට විනාඩි 15ක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. තාම විනාඩි 3යි ගියේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති සාමාන්‍ය ශක්්‍යතා වාර්තාවක් හදනවා. මේ ශක්්‍යතා වාර්තාව හදනකොට යම් යම් බලපෑම් මත හම්බන්තොට ගුවන්තොටුපළේ ශක්්‍යතා වාර්තාව හැදුවේ වැරදි විදියට. මෙන්න මෙහෙම තමයි ශක්්‍යතා වාර්තාවේ තියෙන්නේ. වාර්ෂිකව මගීන් ලක්ෂ 10ක් මේ පරිහරණය කරනු ඇත. දිනකට මගීන් 2730කි. වසරකට මෙට්‍රික් ටොන් 45000ක් භාණ්ඩ ගුවනින් හුවමාරු වනු ඇත. දිනකට මෙට්‍රික් ටොන් 123ක් පමණ. වසරකට ගුවන් ගමන් 30000ක් එනම් එන සහ යන ගුවන් වාර දෙකක් ලෙස ගත්කල දිනකට ගුවන් යානා 41ක් ගොඩබැස යා යුතුය. ගුවන් යානා 10ක් නවතා තැබීමට ඉඩකඩ තිබිය යුතුය. මේක තමයි හදපු ශක්්‍යතා වාර්තාව. මේ ශක්්‍යතා වාර්තාවේ තවත් බොහෝ කරුණු තියෙනවා. මම ඒ සියල්ල කියන්න යන්නේ නැහැ. මේ ශක්්‍යතා වාර්තාව අනුව තමයි හම්බන්තොට ගුවන්තොටුපළ හැදුවේ. හැබැයි අපි දන්නවා ඇත්ත වශයෙන්ම හම්බන්තොට ගුවන්තොටුපළට උනේ මොකක්ද කියලා. මේ ශක්්‍යතා වාර්තාව අනුව ගුවන් යාන ආවද මගීන් ගමන් කළාද සිද්ධ වුණේ මොකක්ද කියලා ඔබතුමා දන්නවා. ඒ නිසා අද මම අවසන් කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද හම්බන්තොට ගුවන්තොටුපළ වරාය පමණක් නෙමෙයි, හම්බන්තොට මුඩු ඉඩම් හිස් ඉඩම් මේ සියල්ල ප්‍රයෝජනට අරගෙන විශාල කර්මාන්තපුරයක් හම්බන්තොට එනවා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව අගමැතිතුමාගේ මඟ පෙන්වීමෙන් අද ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කළ තියෙනවා. ලබන ජනවාරි මාසේ ඒ ව්‍යාපෘති සියල්ල ආරම්භ කරන්න මූලික වෙලා ක්‍රියා කරනවා කියන එක ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මම නිහඬව
ගරු මුජිබුර් රහමාන් මහත්මයා
ස්තුති නියෝජක කතානායකතුමනි විශේෂයෙන්ම අපේ නිවාස වැෑශේර් අමාත්‍යංශයේ වැෑශේෂයට කතා කිරීම ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද අපි දන්නවා මේ නිවාස ප්‍රශ්නය මේ රටේ තියෙන ඉතාම දරුණුම ප්‍රශ්නයක්. අපි නියෝජනය කරන මේ කොළඹ නගරය තුළ අපේ නියෝජ කතානායකතුමත් නියෝජනය කරන මේ කොළඹ නගර සීමාව ඒ තුළ දරුණුවටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ නිවාස පිළිබඳ ප්‍රශ්නය. මේක විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වලට පහුගිය කාලේ පුරාම අපි දැක්කා නිවාස හැදුනා වෙනුවට මේ කොළඹ නගරයේ තියෙන ඉඩකඩම් විකුණා දැමීම තමයි අපි බොහෝ දුරට දැක්කේ. අද මෙතන විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරමින් නොඑක් දේවල් කතා කරමින් තමන් කරපු දේවල් සාධාරණය කරගන්න හොඟක් උත්සාහයල් දැරුවා. අපිට පහුගිය ඒ කාලයේදී විමල් වීරවංශ ඇමතිතුමා ඉන්න කාලේ එතුමාගේ කාල පරිච්ඡේදයේදී වෙච්ච ගනුදෙනු දිහා බැලුවම අපිට පේනවා මුළු නිවාස අමාත්‍යාංශයේ වෙච්ච දූෂණ ගැන. විශේෂයෙන්ම අපි නියෝජනය කරන ආසනවල තිබෙන ඒ තට්ටු නිවාස ඒවා නැවත අලුත් වැඩියා කිරීමේදී ඒ සිදුවෙච්ච දූෂණ වංචා අපිට අද පේනවා. මොකද කෝටි ගණන් මුදල් වැය කරලා ඒ නගම පුරවර කියලා ඒ වැඩසටහන යටතේ විශාල මුදලක් වේදන් කරලා ඒ මැද කොළඹ උතුරු කොළඹ වගේ තියෙන ආසනවල තිබෙන ඒ නිවාස සංකීර්ණ අලුත් වැඩියා කරපු ඒවා අද වෙනකොට නැවත පැරණි තත්ත්වයටම අද කඩා වැටලා තියෙනවා. නැවත ඒවා අබලං වෙලා තියෙනවා. ඒවා අලුත් වැඩියා කරලා අවුරුදු දෙකක් ගත වුණේ නැහැ. සමහර ඒවා අවුරුද්දක් ගත වුණේ නැහැ. තවම ඒ පරණ විදියටම තමයි නැවත ඒවා පත් වෙලා තියෙන්නේ. අපි බැලුවම නිවාස අමාත්‍යාංශය යටතේ තියෙන සමහර දේවල් අපිට තියෙනවා අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අර මේ සමහර අපි අරගෙන බැලුවම සමහර දේවල් අද ඒ එකක් දෙකක් අපි මතක් කරගන්න ඕනේ එතුමාගේ කාලෙදී වෙච්ච මේ මුදල් අවභාවිතාවා ඒ දූෂණ. විශේෂයෙන්ම ලක්දිරිය කාන්තා සමිතිය වෙත මාලිගාවත්ත රජපොකුණ ඒ තිබෙන ඒ නානලිඳ මායිම්ව ඇති ඉඩම වර්තමාන තක්සේරු වටිනාකමක් නැතුව ඒ වටිනාකමෙන් 1%ක නාමික වටිනාකම මත වසර 30ක බදු දීමක් කරලා තියෙනවා. මාසයකට කුලිය අයලා රුපියල් 666යි. ඊළඟට ඇල්වැටිගල මාවතේ පිහිටි 117 වත්තේ නිවාස අමාත්‍යාංශයට අයිති ඉඩම ඒක දීලා තියෙනවා අවුරුදු 30කට බද්දකට රුපියල් 180,000යි. අවුරුදු 30ටම මාසික කුලිය රුපියල් 500යි. ඊළඟට
කොච්චර ප්‍රමාණයකටද බත්
ඒ ඉඩම පිඹුරු කැබලි දෙකක් තියෙනවා. දෙකහ තුරන් දරන ඒක තමයි එම සඳහන් කරලා තියෙනවා. අංක 2610 අංකයේ ඉඩමේ ඒවා දීලා තියෙනවා. මාසික කුලිය ඇවිල්ලා රුපියල් 500යි. ඊළඟට අපේ නිවාස අමාත්‍යාංශයට අයිති ඉඩම ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන් සඳහා දිනදර්ශන කැලෙන්ඩර් මුද්‍රණය කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ විමල් වීරවංශ මහත්තයාගේ සහෝදරයා වන සරත් වීරවංශ යාගේ හිතවත් හිමාශී ප්‍රින්ටර්ස්ට දීලා තියෙනවා. ඒකේ වටිනාකම් මං හිතන්නේ කෝටි ගණක් වටිනාකම මේ මුද්‍රණය කර ගැනීමට කෝටි ගණනක් වටිනා ඒ මුද්‍රණ ඒ ටෙන්ඩර් කිසිම ටෙන්ඩරයකින් තොරව ඒක ලබා දීලා තියෙනවා හිමාශී ප්‍රින්ටර්ස් වලට. ඊළඟට සයුරු ඉන්ටර්නැෂනල් ආයතනයට නිවාස අමාත්‍යාංශයේ යටතේ තියෙන ඕෂන් වියු ගොඩනැගිල්ලේ පහත මාලය ඉතාම අඩු මිලකට ඒ බදු වලට ලබා දීලා තියෙනවා. ඊළඟට ඉංජිනේරු සංස්ථාවේ අලෙවි ප්‍රවර්තනයේ පුද්ගලයන් 43 දෙනෙක්ව බඳවගෙන තියෙනවා. ඒ 43 දෙනාම ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒගොල්ලෝ ආගිය අතක් නැහැ. ඒගොල්ලන්ට මොනවාද උනේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ තිබුණු කාල්ටන් පෙරපාසල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කරපු ඒ කාල්ටන් පෙරපාසලට ඒ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ තිබුණු නිවාස කීපයක් බලහත්කාරයෙන් ඇඳගත්තා. ඇඳාගෙන ඒ කාල්ටන් පෙරපාසල වටේම මං හිතන්නේ පර්චේස් 15කට 20කට වඩා වැඩි ප්‍රමාණයක් තාප්ප ගහලා සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයතනයක් හැටියට අනවසර ඉදිකිරීම ඒ මාලිගාවත්ත මහල් නිවාසයේ පටන් ගත්තේ කාල්ටන් පෙරපාසලෙන් තමයි පටන් ගත්තේ. ඒගොල්ල තමයි පළවෙනි පූර්වාදර්ශය දුන්නේ ඒ මාලිගාවත්තේ තිබෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට අයිති කාල්ටන් ඒ සමූහ ආයතනයට අයිති ඒ පෙරපාසල තමයි ඉස්සෙල්ලාම ඒ පළාතට මොකද
අර අනවසර ඉදිකිරීම් කොහමද හදන්නේ කියලා ඉගැන්වුවේ කාල්ටන් පෙරපාසල. අද මුළු මාලිගාවත්ත නිවාස සංකීර්ණයම තමන්ට හිතුන හිතුන විදිහට මිනිස්සු අද අනවසර ඉදිකිරීම් අද පටන් අරගෙන තියෙනවා. අද ඒක නවත්ත ගන්න බැරි තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. අපි නවත්තන්න ගියාම මිනිස්සු අපිට කියන්නේ ඉස්සෙල්ලාම කාල්ටන් එක කඩලා එන්න, ඊළඟට අපේ එක අපි අයින් කරගන්නම් කියලා කියනවා. නිවාස අමාත්‍යාංශ නිලධාරීන් ඇවිල්ලා අනවසරේව නවත්තනකොට මිනිස්සු පාරට බහලා කැහගානවා, කාල්ටන් එක කඩන්න නැද්ද? ඇයි කාල්ටන් එකට විතරක් වෙනම නීතියක් තියෙනවද? කාල්ටන් එක බලහත්කාරයෙන් පර්චස් 15-20 පොදු ජනතාවගේ ඉඩම නිවාස අමාත්‍යාංශයට අයිති ඉඩම් අද අල්ලගෙන තියෙනවා. ඇයි ඒව ගලව ගන්නෙ නැත්තේ කියලා මිනිස්සු අපෙන් අහනවා. එතකොට අද මෙන්න මේ විදියට දූෂණ වෙලා තියෙනවා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ස්තුති වෙන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ නගරයේ තියෙන නිවාස අපි දන්නවා, මේ නිවාසවල බහුතරයක් මේ නිවාස අමාත්‍යාංශයට අයිති නිවාස. නමුත් පෞගේ අවුරුදු 30 තුල අපි දන්නවා මේ නිවාස අමාත්‍යාංශවලට අයිති නිවාසවල ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම ඒගොල්ලන්ට හිමිකාරත්වයක් ලබා දුන්නේ නැහැ. තමන්ගේ ළමයාව ඉස්කෝලේට දාගන්න, තමන්ගේ ළමයාට ඉස්කෝලේට ගියාම ඒ සම්මුඛ පරීක්ෂණවල පෙනී සිටින්න ගියාම ඒ අහනවා මේ නිවාසවල අයිතිය ඔප්පු කරන්න කියලා. ඒ අයිතිය ඔප්පු කරගන්න බැරුව අවුරුදු 20ක් 30ක් ඒ මිනිස්සු ඒ ගෙවල්වල ජීවත් වුණා. අද අපිට අපේ යහපාලන ආණ්ඩුවට අපිට පුළුවන් වුණා ඒ නිවාසවල ඉන්න මිනිස්සුන්ට සමහර නිවාසවලට බදු ඔප්පු ලබා දෙන්න, සමහර නිවාසවලට ඒ නිවාසවල හිමිකාරත්වය ලබා දෙන්න අපිට පුළුවන් වුණා. මං හිතනවා අපි ලබාගත් විශේෂ ජයග්‍රහණයක් අවුරුදු 50-60 කොළඹ නගරය තුල ජීවත් වෙන ඒ ජනතාවට තමන්ටම කියලා අයිතිය ඒ නිවාසවලට ලබා දීමේ ඒ ගෞරවය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු මේ යහපාලන රජයට ඒක හිමි වෙනවායි කියලා අපි කියන්න කැමැති. ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඒ සිමෙන්ති වැඩසටහන තමන්ගේ නිවාස කපරාදු කරගන්න, තමන්ගේ නිවාසේ තියෙන යම් යම් අඩුපාඩුකම් හදාගන්න ඒ සිමෙන්ති වැඩසටහන පෞගේ අවුරුදු එකමාරතුල එක ක්‍රියාත්මක වුණා. ඊළඟට ණය ලබා දීම විශේෂයෙන්ම අඩු පොලියට ලක්ෂයක් ලක්ෂ දෙකක් ලක්ෂ තුනක් වගේ ඒ ණය ලබා දීලා තමන් ජීවත් වෙන ඒ ගෙවල් ටික හදාගන්න, ඒව පිරිසකර කරගන්න ඒක අපිට නිවාස අමාත්‍යාංශය යටතේ ඒව ලබා දුන්නා. මේවා මේ අඩු ආදායම් ලාභී ජනතාව ජීවත් වන ඉතාම අපිට ලබා දුන්න විශාල සහනයක්. ඒවා ඒ මිනිස්සුන්ට ලක්ෂයක් ලබා දෙනවයි කියලා කියන්නේ ඉතාම ලොකු දෙයක් හැටියට තමයි මේ මිනිස්සු දැක්කේ. මොකද ඒ කොළඹ නගරය තුල ජීවත් වෙන මිනිස්සු වර්ග ආඩි 250යි වර්ග ආඩි 300ක ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ නිවස හදාගන්න ලක්ෂයක් ලක්ෂ දෙක වගේ ණයක් ලැබෙනවයි කියන එක මේ මිනිස්සුන්ගේ ජීවිත කාලයට මිතාම වටනා දෙයක්. ඒ වගේම කියන්න ඕනේ නාමල් රාජපක්ෂ මැතිතුමා කතා කළා, විශේෂයෙන්ම එතුමාගේ බාප්පා කරපු අර ගෙවල් හදපු එක. ඒ ගෙවල් හොඟක්ම හැදුවේ අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ ආසනයේ තමයි. බොරල් ආසනයේ හැදුවා netsara uyena sirisara uyena එතුමා hina වෙනවා කියනකොට හදපු ගෙවල් වලට ගිහිලා බලනකොට අපිට තේරෙනවා මේ ගෙවල් වල ප්‍රමාණය. එතුමාගේ බාප්පා හදපු වර්ග ආඩි 350යි එක ගෙයක්. බාත්รูම් එකට ගියාම සාමාන්‍යයෙන් මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ටිකක් මහතා ඉන්න මන්ත්‍රීවරු කවුද ඉන්නේ අපේ? මේ අපේ සුජිත් පෙරේරා මන්ත්‍රීතුමාට ඒ බාත්รูම් එකට යන්න බෑ. ඒ අය යන්න ඕනේ අරහට යන්න ඕනේ. ආ වර්ග ආඩි 350යි ගෙවල් හැදුවේ. නිකන් ඒ මිනිස්සු හිටියටත් වඩා අමාරු තැන් වලට ගිහිල්ලා දැම්මේ. අපි ගියාම ඒ ගෙවල් වලට මගේ මැදකොළඹ ආසනේ පවුල් 100ක් විතර අරගෙන ගිහිල්ලා දැම්මා netsara uyanaට. මේ වනාතමුල්ලේ. ඒ මිනිස්සු අපි ඡන්ද කාලේට ගියාම හැමතුමා මිනිස්සු අඬනවා. මිනිස්සු කියනවා මේ අපිව ගෙනල්ලා අපායකට දැම්මේ. අපිව මෙතනින් අරගෙන යන්න. මොකද අපි එතන ඉඳගෙන ඉස්කෝලේට අපේ ළමයා ගියා, දැන් මෙතන ඉඳන් මේ මැදකොළඹට යන්න, මරදානට යන්න, පංචකාවත්තට ඉස්කෝලේට යවන්න රුපියල් 250 300ක් ත්‍රිවිල් වලට වියදම් කරන්න ඕනේ. ඒක වියදම් කරන්න අපිට බෑ. අපි කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. සමහර ළමයි ඉස්කෝලේ යන එක නවත්තලා තියෙනවා. ඇයි දවසකට ත්‍රිවිල් වලට රුපියල් 300ක් 400ක් ගෙවන්න මේ මිනිස්සුන්ට වත්කමක් නැහැ. කිසිම සරසුමක් නැතුව, කිසිම වැඩපිළිවෙලක් නැතුව අර රජයේ ඉඩම් කඩන් ටික බෞද්ධාතික සමාගම් වලට, ඉන්දියන් සමාගම් වලට, පකිස්තාන් සමාගම් වලට විකුණන්න ඕනේ. හින්දා මේ මිනිස්සුන්ව පෞගිය කාලේ බල හත්කාරෙන් හමුදාව දාලා අයින් කරලා ගිහිලා ඒ මිනිස්සුන් අගිලා කූඩාරම්බල දැම්මා. ඒ මිනිස්සුන්ව ගාල් කරා. අද ඒ මිනිස්සු ඒ ගෙවල් වල අනාථ වෙලා ඉන්නවා. හදුවේ වර්ග ආඩි 350යි. අපි මතක් කරන්න ඕනේ එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ හදපු ගෙවල් වල අවම වර්ග ආඩි ප්‍රමාණය වර්ග ආඩි 550යි ඒ හදපු ගෙවල් වල ප්‍රමාණය. මාලිගාවත්තේ නිවාස සංකීර්ණයට කියලා බැලුවම වර්ග ආඩි 550යි වර්ග ආඩි 1000යි වර්ග ආඩි 650යි ගෙවල් තියෙනවා. නමුත් මේ මාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉතා ආඩම්බරයෙන් කතා කරා යාගේ බාප්ප හදපු ගෙවල් වල වර්ගාඩි 350යි. ඒ වර්ගාඩි 350 ගෙවල් හදලා තමයි එතුමා මේ උදේ වරුවේ කයිවාරු ගැව්වේ. ඒ හින්දා ගරු සභාපති නියෝජ සභාපතිතුමනි අවසන් කරන්න කලින් අපිට මේ නිවාස ප්‍රශ්නය මේ නගරය තුළ තියෙන ඉතාම තියෙන බරපතල ප්‍රශ්නයක්. එහෙනම් මේ ප්‍රශ්නය වෙනුවෙන් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා එතුමාට කොළඹ නගරයේ මේ නිවාස ප්‍රශ්නය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙන්න. අද උදේ එතුමා අපිට මිලියන 250ක් වෙන් කරයි කියලා කිව්වා. නගර අපේ නගමු පුරවර වැඩසටහන යටතේ කොළඹ නගර සීමාව තුළ තිබෙන අපේ නිවාසවල තියෙන අඩුපාඩුකම් ටික හදාගන්න අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ නිවාස ප්‍රශ්නය මේ නගරයේ තියෙන මේ තදබදය අඩු කරගන්න නිවාස අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි. ඒ වෙනුවෙන් තමුන්නාංශයේ මැදිහත් වෙන්න කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දවසේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වැයශීර්ෂය සාකච්ඡාවට භාජනය වූ මොහොතේ මේ විවාදය සාරවත් කරන්නට, පෝෂණය කරන්නට දායකත්වය ලබා දුන්නු පක්ෂ විපක්ෂ සියලුම මහජන මන්ත්‍රීතුමන්ලාට, මැති අමතිතුමන්ලාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. මං කැමති මේ අවසාන අවස්ථාව එතුමන්ලා ඉදිරිපත් කරපු සාධනීය කරුණුකාරණා කිහිපයකට පිළිතුරු සපයන්. පේගරු ඩිලාන් පෙරේරා ඇමතිතුමා ඉතාමත්ම සාරවත් අන්දමින් එතුමාගේ නිර්මාණශීලී අදහස් එතුමා ඉදිරිපත් කරා. එතුමා ප්‍රකාශ කර සිටියා අමාත්‍යංශයේ අරමුදල් වෙන් කිරීමේදී සමබරතාවයක් ඇති කරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් කේන්ද්‍ර කරගෙන මේ කටයුත්ත නොකොට රට පුරාවටම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නටයි කියලා. මම එතුමාගේ ඒ අදහස් වලට එකඟ වෙනවා. හැබැයි විශේෂයෙන් මම මතක් කරන්නට කැමති එතුමාට අපේ අමාත්‍යංශයේ ප්‍රතිපත්තියක් තිබෙනවා. අපට ලබා දෙන සෑම තම දොයිතුවක්ම සතපහක්ම අපි අමාත්‍යංශයක් හැටියට 100%ක් පොදු ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. අපිට තිබෙන බරපතල ප්‍රශ්නයක් තමයි අපි උදාගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යනකොට අපි බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත්, එමත් නැත්නම් ගාලු දිස්ත්‍රික්කයේ ගත්තොත්, එහෙම නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි ආරම්භයේදී වෙන් කරනවා දිස්ත්‍රික්කයකට ගම්මාන 10ක් හෝ 20ක්. නමුත් අවසානයේ අපිට මේ වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ කරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ උදා ගම්මාන 2යි. ගාලු දිස්ත්‍රික්කයේ කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ උදා ගම්මාන 2යි. බදුල්ල දිස්ත්‍රික්කයේ කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ උදා ගම්මාන 2යි. දැන් එතකොට 10 10 20 20 බෙදලා අවසානයේ ඒක දෙකට බහිනකොට අපි තීන්දුවක් ගන්නට ඕන. ඉතුරු ටික අපි මහා භාණ්ඩාගාරයට යවනවද, එහෙම නැත්නම් කොතනක හරි මේක කරනවද? වාසනාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් සම්පත තිබෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කෙත් තිබෙනවා. එතන අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැන් උදාගම්මාන 24ක් හැදෙනවා මේ වසරේ. කුරුණෑගල දිස්ත්‍රික්කෙත් මගේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ බල ප්‍රදේශෙත් එසේමයි. අන්න ඒ නිසා අපේ ඉලක්කය ලබන වසරේ කෙසේ හෝ උදාගම්මාන 500ක් හදා. හැබැයි මේ 500 ඉලක්කය කරා යන්නට උතුරේ සිට දකුණ දක්වා දිස්ත්‍රික්ක 25ම දේශපාලන ශේෂ්ත්‍රයත්, පරිපාලන ශේෂ්ත්‍රයත්, රාජ්‍ය ශේෂ්ත්‍රයත් මේ තුන් කට්ටුවම එකට එක්කහුවෙලා දෙසැම්බර් 31 වෙනකොට මේ වසරේ ඉඩම් ටික වෙන් කරගන්නට ඕන, මැනුම් කටයුතු කරන්නට ඕන, කට්ටි සැලසුම් සකස් කරන්නට ඕන, ඉලං කච්චේරිය කරලා අවසන් කරන්නටත් ඕන. ඒ මොකද ජනවාරි මාසයේ පළවෙනිදා අපි 2017 උදාගම්මාන 500 වැඩසටහන පටන් ගන්නවා. පටන් අරගෙන හිටි කාලයක් තුල අපි බලාපොරොත්තු වෙනවා ඒ වැදගත් වැඩසටහන ටික ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබතුමා ඉදිරිපත් කරපු ඒ රටවිරු නිවාස වැඩසටහන, ඒ වගේම බදුල දිස්ත්‍රික්කයට අවශ්‍ය ඒ තට්ටු නිවාස යෝජනා ක්‍රමය රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධතාවය තුළ අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මම කනගාටු වෙනවා අපේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා මේ සභාවේ නැහැ. එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට මම උත්තර සපයන අවස්ථාවේ එතුමා ප්‍රකාශ කරා, එතුමා සහ විමල් වීරවංශ මැතිතුමා 2010 මේ අමාත්‍යංශයේ බාර ගන්නකොට මේ අමාත්‍යංශයේ තුල තිබුණු ආයතන පණ ඇද ඇද ගිය ආයතන කියලා එතුමන්ලා ඇවිල්ලා මේ ආයතන බොහොම ශක්තිමත්ව ක්‍රියාත්මක කරයි කියලා. පැහැදිලිවම මට මේ අවස්ථාවේ කියන්න සිද්ධ වෙනවා, මං කරුණු කාරණා විග්‍රහ කරන්නට යන්නේ නැහැ. මං හිතන්නේ අමාත්‍යංශයක් හැටියට දූෂණයට වංචාවට අවභාවිතයට පත්පුණු ලොකුම අමාත්‍යංශය තමයි නිවාස ඉදිකිරීම අමාත්‍යංශය. මං දන්නවා උදේගම්මන් පිළමැතිතුමාට මේ වෙලාවේ එකට එක ගන්න බැරි වුණත් මීට වසර කිහිපයකට පෙර එතුමා එකඟ වෙනවා මම මේ කියන ප්‍රකාශයට. මොකද ඒ තරමටම මහා පරිමාණයේ වංචාවන් ගණනාවක් සිද්ධ වුණා. ඒ කෙසේ වෙතත් සමරවීර මැතිතුමා යෝජනා කරා, කෝ මේ හදනවායි කියපු දේශීය වෛද්‍ය ගම්මාන, කෝ යවුන් ගම්මාන, කෝ කලා ගම්මාන. මං එයාට කියනවා කලබල වෙන්න එපා, අපි මේ කතා කරන මොහොතෙත් මේ රටේ මහමැතිවරණයෙන් පසුව, මහමැතිවරණ තිබ්බේ 2015 අගෝස්තු මාසේ, මහමැතිවරණයෙන් පසුව මේ කතා කරන මොහොතෙත් උදා ගම්මාන 206ක් මේ රටේ හැදීගෙන යනවා. ඒ 206න් 15ක් විවෘතක් කරලා ලබන වසරේ 500ක් හැදෙනවා. මම ආරාධනා කරනවා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, හිටපු ජනාධිපතිතුමාට, අපේ ශ්‍රීමත් බන්දුල ගුණවර්ධන විශාරදතුමාට, මා හිතමිත්‍ර ගම්මන් පිළ මැතිතුමාට මාත් එක්ක ඔව් වෙන්න යන්න, එන්න යන්න, අනිවාර්යෙන්ම එන්න කියනවා. මං එන්නේ කියන විවෘත කරනකොට. මොකද අපි මේ ගම්මාන විවෘත කරන්න හොඳට මතක තියාගන්න, කොන්ත්‍රාත්කාරයන්ට කොන්ත්‍රාත් දීලා ගෙවල් හදලා නෙවෙයි, විශ්වාස කරන්න මේ නිවසක් හදන්නට මේ වසරේ දුන්නේ 1,03,000. නමුත් ජනතා සහභාගීත්වයෙන් හදනවා 1,07,000ක ගෙයක්. හැම නිවසකටම රංජිත් සියමලපිටිය මැතිතුමාට, අජිත් පෙරේර මැතිතුමාට පින් සිද්ධ වෙන්න හැම නිවසකටම, හැම ගමකටම විදුලිය ලැබෙන. අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට පින් සිද්ධ වෙන්න පිරිසිදු පානීය නල ජලය ලබා දෙනවා. කිරියල්ල මැතිතුමාට පින් සිද්ධ වෙන්න අපි කොහොම හරි අමාරුවෙන් හරි පාරවල් ටික හදමු. ඉතින් කාටවත් කියන්න බෑ මේක මේ මගඩියක් කියලා. ඒ මොකද ප්‍රතිලාභින්ම පමණයි, ප්‍රතිලාභින්ම පමණයි ගෙවල් ටික හදාගන්න. මෙතන කොන්ත්‍රාත් නැහැ, මෙතන කොමිස් නැහැ, මෙතන ඩොලර් ගිනුම් නැහැ, මෙතන ඩුබායි ගිනුම් නැහැ, මෙතන අර ගිනුම් නැහැ, මේ ගිනුම් නැහැ, මෙතන කිසිම දූෂණයක් වංචාවක් නැහැ. ඒ මොකද ප්‍රතිලාභියා කොහොමද බාල වැඩක් කරගන්නේ තමන්ගේ ගෙදර හදනකොට. ඒ විතරක් නෙමෙයි, විශ්වාස කරන්න මේ හැම නිවසකටම ඉඩමක් ලබා දෙන්නේ රජයේ ඉඩමක්. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය යටතේ සුද්ධ සින්නක්කර ඔප්පුවක් ලැබෙනවා මේ හැම නිවාස ලාභියෙකුට. අන්නේ නිසා මම ඇත්ත වශයෙන්ම සතුට වෙනවා, ආඩම්බර වෙනවා අපේ නිවාස වැඩසටහන පිළිබඳව. මම කනගාටු වෙනවා අපේ සමරවීර මැතිතුමා නෑ මේ අවස්ථාවේ මගේ පිළිතුරු සපයනකොට. එතුමා කිව්වා එතුමා රාජ්‍ය ආයතන රසක් ශක්තිමත් කරයි කියලා මේ අමාත්‍යංශය තුළ. එහෙම කියනකොට මේ උඩ ඉන්න රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිමෝ ආයතනයේ නිලධාරීන් ටික බක බක ගාලා හිනා වෙනවා. මොකද එතුමන්ලා දන්නවා මේ ආයතන අවභාවිතා කරපු ආකාරය. ඩීවී චානක මැතිතුමා බොහෝම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. බිලියන ගණනාවක් ආදායම තිබුණු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට 2011, 2012, 2013, 2014. එතුමා අහනවා කොහොමද අපි 2015 බාර ගන්නකොට මේ ලාභය මහා අලාභයක් වුණේ කියලා. විශ්වාස කරන්න ගම්මන් පිළ මැතිතුමනි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සම්පත්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුදල්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සියලුම දේපල ජනාධිපතිවරණයට පාවිච්චි කරා. මේ ඇත්ත කතා කරන්නේ බොරුවට මේ මඩ ගහනවත් විවේචනය කරනවත් නෙවෙයි, මේක තමයි ඇත්ත කතාව. එතකොට 2014 ලාභ ලැබපු ආයතනය 2015 වැටුනේ කොහොමද? පඩි ටික ගෙවා ගන්න බැරි වුණේ කොහොමද? මොකෝ අපි හොරගම් කරලද? අපි සල්ලි පන්නලද? නෑ, ජනාධිපතිවරණයට පාවිච්චි කරා ඒ අරමුදල් සියල්ලක්. තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරිවරුන්ට වාහන ටික ලබා දුන්නා, ණයට අරගෙන, කුලියට අරගෙන, මහා පරිමාණයේ වංචා වුණා. මේකයි ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම අපේ ඩීවී චානක මැතිතුමා මෙතන නැති නිසා මම දන්නේ මේ ප්‍රශ්නයට උත්තර දෙනවද නැද්ද කියලා. එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මේ දැන් ඉදිරි ගමනේදී උස බලනවද, මිටි බලනවද, කොට බලනවද, සුරූපීද විරූපීද කියන ප්‍රශ්නේ එතුමා ඇහුවා. මම එකක් කියන්න කැමතියි. අපි මොන දේ කළත් මොන අඩුපාඩුමක් තිබුණත් අපි තානායමට ගෙනිහිල්ලා නම් රකියා දෙන්නේ නැහැ. 77 කාලේ තානායමට ගිහිල්ලා ගුරුපත්තින් දුන්නු ආකාරය ගැන මුළු බැලියත්තම දන්නවා. මුළු හම්බන්තොට දිස්ත්‍රික්කෙම දන්නවා. මම කනගාටු වෙනවා මේ උස කොට මිටි තරබාරු ගැන කතා කරපු නාමල් මහත්තයත් ඩීවී චානක මහත්තයත් නැහැ මේ මගේ උත්තරේට පිළිතුරු සපයන. ඒ වගේම මම මොනම හේතුවකටවත් ඔය විවිධ පුද්ගලින්ව රජ මාලිගාවල උමං මාලිගාවට ගෙනිච්ච නැහැ ඉන්ටර්වියු කරන්න. ඒව ඔක්කොම තියෙනවා. ඒ නිසා මම එක දෙයක් කියන්න කැමති, මේ ධම්මපදයෙන් අපේ නාමල් මහත්තයත් චානක මහත්තයත් ඉගෙන ගත්තොත් හොඳයි. අත්තානමය පටමන් ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙයන කිලිස්සෙය පණ්ඩිතෝ. ඒ කියන්නේ තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට අනුන්ට බණ දේශනා කරන අපි ගම්මන් කියලා මැතුමා ඒක හොඳට දන්නවා. පොඩ්ඩක් ටියුෂන් පන්තියක් දෙන්න ඔය ලදරුව දෙන්නට. ඒතුමා දන්නවා, ඒතුමා හොඳට බණ දන්න පුද්ගලෙක්, මගේ යාළුවා. ඒ නිසා අත්තානමය පටමන් ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙයන කිලිස්සෙය පණ්ඩිතෝ. අනුන්ට බණ දේශනා කරන්නට ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට. ඒ නිසා මම කියන්න කැමති, උස බැලුවත්, කොට බැලුවත්, මිටි බැලුවත්, තරබාරුකම බැලුවත් ජීවිතේට උමං මාලිගාවට නම් ජනාධිපති මන්දිරේ ගෙනියන්නෙත් නැහැ. ටංගල්ල තානායමට රෙස්ට් හවුස් එකට ගෙනියන්නෙත් නැහැ. ඒක මම පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ තවත් කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්නට ඕන. ඇත්තටම මේ කතාවේ වැදගත්ම කොටස මම මේ අවස්ථාවේ කියන්නට ඕන. විශ්වාස කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ අමාත්‍යංශයේ වගකීම යහපාලන රජයේ බාර ගන්නක මේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයේ දැනගෙන හිටියේ නැ අපේ රටේ නිවාස ප්‍රශ්නේ මොකද්ද කියලා. මොකද්ද ඒ අය කරන්නේ? ළඟදිම පවත්වපු ජන සංඛ්‍යා ලේඛන සංගණනය අරගෙන හැම අවුරුද්දකම 50,000 ගාණ එකතු කර කර කියන මේක තමයි නිවාස ප්‍රශ්නේ, මේක තමයි නිවාස ප්‍රශ්නේ කියලා. අපි මොකද්ද කරේ? අපි අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍යතුමාගේත්, කැබිනට් මණ්ඩලෙත් අනුමැති ඇතිව අපි ප්‍රථම වතාවට මෑත කාලයේ කරා නිවාස සංගණනය. මෙන්න ඒ සංගණනේ වාර්තාව. මේ සංගණනේ තිබෙනවා සත්‍ය දත්ත, යථාර්ථවාදී දත්ත. ඉඩම් නැති නිවාස නැති කොච්චර ඉන්නවද? ඉඩම් ඇති නිවාස නැති කොච්චරයි ඉන්නවද? කපලාරු නොකරපු නිවාස කොච්චර තියෙනවද? බාගෙට හදපු නිවාස කොච්චර තියෙනවද? නිල නිවාසවල ජීවත් වෙන අය කොච්චර ඉන්නවද? මේ අනාදි වශයෙන් සම්පූර්ණ විග්‍රහය තියෙනවා. ගම්මන්පිල මැතිතුමනි, මම මගේ කල්යාණ මිත්‍රයාට කියන්න කැමති, විශ්වාස කරන්න. කවුරු මොන දේ කිව්වත් ආශ්චර්යය ගැන, සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ගැන ඕන තරම් දේවල් කියන්න පුළුවන්. විශ්වාස කරන්න, මේ රටේ මුළු පවුල් ජනගහණයෙන් අපේ රටේ 43%කට නිවාස ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා, මේ රටේ 43%කට නිවාස ප්‍රශ්නේ තිබෙනවා නම් මේ රටේ ජනතාවාදී, ජනහිතකාමී, ප්‍රගතිශීලී, මහා දේශහිතයිෂී, රටට ආදරය කරන, රටේ දරු පරපුරට, මව් පරපුරට, පිය පරපුරට, සහෝදර පරපුරට සලකන මහා ආශ්චර්යම ජනාධිපතිවරයෙක්, දෙවතාවක් මේ රටේ පාලනය කරාන, කොහොමද ගරු මන්ත්‍රීතුමනි 43%කට මේ රටේ ජනගහණය නිවාස ප්‍රශ්නේ තියෙන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මම පැහැදිලිව කියන්න කැමති, අපේ රජයේ අතිගරු ජනාධිපතිතුමත්, ගරු අග්‍රාමාත්‍යතුමත්, ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර මුදල් ඇමතිතුමත් අපේ නිවාස වැඩසටහනට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගයේ ශක්තිය ලබා දෙන. තර්ක විතර්ක තියෙනවා, යෝජනා චෝදනා තිබෙනවා, දේශපාලනයේ හැටි එහෙමයි. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාවාදී ප්‍රතිඵලයක්. ඒ නිසා තමයි මගේ අමාත්‍යංශයට 33%කට වැඩි ප්‍රමාණයක අරමුදල් වර්ධනය වෙලා තිබෙන්නේ, ප්‍රාග්ධන අරමුදල්. ඒ වගේ මම එතනින් නතර වෙන්නේ, මම කොහොම හරි රවි කරුණානායක මැතිතුමාට කතා කරලා තවත් කොහොම හරි වැඩිපුර මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මං වෙනුවෙන් නෙවෙයි, මගේ නියෝජ්‍ය මැතිතුමා වෙනුවෙන් නෙවෙයි, රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන්. එතකොට අපි ලබන වසරේ බලාපොරොත්තු වෙනවා හරිත ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, කෘෂි ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ඔසු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, තිරසර ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ග්‍රාම රාජ්‍ය ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, සහස්ර ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ඩිජිටල් ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, දහම් ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන්න, පඬිවරුන්ගේ නම්වලිනුත් අපි ගම්මාන නිර්මාණය කරනවා සියලුම ජාතීන් නියෝජන වෙන ආකාරයෙන්. දසමහායෝධින්ගේ නම්වලිනුත් අපි ගම්මාන නිර්මාණය කරනවා. ඒ වගේම මේ රටේ හිටපු ජනාධිපතිවරු, ඉන්න ජනාධිපතිවරු, රාජනායකවරු, අගමැතිවරුන්ගේ නම්වලිනුත්, රාජනායකින්ගේ නම්වලිනුත් අපි ගම්මාන නිර්මාණය කරනවා. ඒ වගේම ලබන වසර අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ තිබෙනවා දුප්පත්කම තුරන් කරලීමේ වසර හැටියට. ඒ දුප්පත්කම තුරන් කරලීමේ වසරේ වැඩ කටයුතු සම්පාදනය කරන ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ සමාජිකයෙක් හැටියටත් අතිගරු ජනාධිපතිමත් ගරු අගමැතිතුමත් මාව පත් කළ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන වසර මේ උදා ගම්මාන බිහිකිරීමේ වැඩසටහනේ ශීඝ්‍රගාමී ගමනක් යන්න, ශක්තිමත් ගමනක් යන්න. ඒ ශක්තිමත් ගමනක් තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන කොන් වෙච්ච මිරිකිච්ච තැලිච්ච පෑගිච්ච අසහනෙන් පීඩනෙන් පීඩා විඳින අපේ ආදරණීය ජනතාවට ඒ විසඳුම් ලබා දෙන්නට. ඒ වගේම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ කේන්ද්ර කරගෙන අපි දැවැන්ත වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ ජනතාවට විවිධ ආයතන ඇවිල්ලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සමහර නිවාසවලට ලක්ෂ 8ක මුදලක් ලබා දෙනවා. සමහර නිවාසවලට තවත් වැඩි මුදලක් ලබා දෙනවා. තවත් අඩු මුදලක් ලබා දෙනවා. බොහොම අක්‍රමවත් නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ඒ පරිසරය තුළ අපේ අමාත්‍යංශයක් මේ ප්‍රශ්නයට පූර්ණ අනුග්‍රහය ලබා දීලා පූර්ණ අවධානය යොමු කරලා අපි බලාපොරොත්තු වෙනවා ඔබලාගේ නිවාස ප්‍රශ්නයට උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ ජනතාවටත් ඒ නිවාස ප්‍රශ්නයට වැදගත් විසඳුම් රැසක් ලබන වසර තුළ ක්‍රියාත්මක කරන්න. ඒ උදෙසා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මන්ත්‍රීතුමන්ලා සමග අයවැය අවසන් වන්නට පෙර ඒ සියලුම මහජන නියෝජිතින් සමග අපි වෙනමම සාකච්ඡාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා කියන එකත් බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙතනදී අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා බොහෝම නිග්‍රහශීලීව අපේ සෝල්ට් ආයතනය ගැන කතා කරා. පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයට අස්සම් කරන්න බැහැලු, ඇඟිලි සලකුණලු තෙද්දේ. පත් කරපු අය හම්බන්තොට පුද්ගලයෝ විතරමලු. පළවෙනි වතාවට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය මත හම්බන්තොට ප්‍රදේශයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම අපි සෝල්ට් ආයතනයට අධ්‍යක්ෂක මණ්ඩලයට අපි පත් කළා. අද නාමල් රාජපක්ෂ මැතිතුමා මේ සභාවේ කිව්වා සෝල්ට් ආයතනය ලුණු සමාගම කඩාවැටිලයි කියලා. මම එතුමාට පැහැදිලි කරන්න කැමතියි, එතුමා මෙතන නෑ මේ කතාව කියනකොට. පැහැදිලිව මම කියන්න කැමතියි සෝල්ට් ආයතනය අපි බාර ගන්නකොට රුපියල් මිලියන 330ක මුළු ණයක් තිබුණා. සතුටෙන් කියන්නට ඕන මේ මොහොත වෙන විට ඒ කෝටි 33ක ණය අපි සම්පූර්ණයෙන්ම ගෙවලා හමාරයි. ඒ වගේම අද දවසේ ලුණු සමාගමේ මේ වන විට විකුණු ආදායම රුපියල් මිලියන 1781යි. අද වෙන විට ලුණු සමාගම උපය ඇති සුද්ධ ලාභය සියලුම බදු ගෙවීමෙන් පසුව කෝටි 99යි. රුපියල් මිලියන 990යි. කොහොමද අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ අකුරු ලියන්න බැරි කට්ටිය මේකට පත් කරාලු? ඇඟිලි සලකුණ විතරද තිබ්බේ? අපි කියමු හරි ඇඟිලි සලකුණ විතරයි තිබ්බේ කියලා. ඇඟිලි සලකුණ තියලා හරි ලාභයක් ගත්තනේ රුපියල් මිලියන 990ක. මේ ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී සෝල්ට් ආයතනයේ ලුණු ආයතනයේ මේ වගේ වැඩසටහනක් කරලා නැහැ. ඉතිහාසයේ වැඩිම සේවා ස්ථිර කිරීමක් කරලා තියෙනවා 262ක. වැඩිම පඩි වැඩි කිරීම කළා රුපියල් 4000ක. දැවැන්තම අස්වැන්න ලැබුවා මෙට්‍රික් ටොන් 106226. ඉතිහාසයේ ඉහළම වෙළඳාම රුපියල් මිලියන 1781යි. ඉතින් නාමල් රාජපක්ෂ මැතිතුමා කොච්චර ව්‍යාජ ප්‍රකාශයක්ද කරේ කිව්වොත් හෙට දවසේ ETF ආයතනයේ ඒ උත්සවය සේවා නියුක්තිකින් ඒ භාරකාර අරමුදලේ 35 වන සංවත්සරයේදී අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සෝල්ට් අධ්‍යක්ෂක මණ්ඩලයට වෙනමම සම්මානයකුත් ලැබෙනවා මේ ලැබපු විශිෂ්ටතම ක්‍රියාවලිය තුළ. ඉතින් මම කනගාටු වෙනවා මේ වගේ ප්‍රභූ පැලැන්තියක් නියෝජනය කරමින් මේ උත්තරීතර සභාවට පැමිණි නාමල් රාජපක්ෂ මැතිතුමත්, ඒ වගේම එතුමාගේ සෙවනැල්ල වගේ ඉන්න DV චානක මන්ත්‍රීතුමත් මේ වගේ වැරදි ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන ඇත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා.
3 minutes to go.
මේ සභාවේ කියුණා මධ්‍යම පාන්තික ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙනවා කියලා නොමිලේ. අපි ඉඩම් ලබා දෙන්නේ නැහැ නොමිලේ. අපි ඉඩමට වැය වී ඇති සත්‍ය මුදල අනිවාර්යෙන්ම ඒ ආයෝජකයන් අය කරගන්නවා. ඒ නිසා මේ නොමිලේ ලබා දෙන කතාව මම හිතන්නේ ඒක වැරදි ප්‍රකාශයක්. ඒ වගේම බිමල් රත්නායක මන්ත්‍රීතුමා බොහොම වැදගත් කතාවක් කරා. අපි සති දෙකක් ඇතුළත බිමල් රත්නායක මන්ත්‍රීතුමාත් සමග වෙනම සාකච්ඡා කරලා එතුමාගේ ඉතාමත්ම ප්‍රශස්ත යෝජනා ක්‍රියාවට නංවන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ මම ඊටදී දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහත්මා ගාන්ධිතුමාගේ වැදගත් වදනක් මේ අවස්ථාව ඉදිරිපත් කළා. මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මහත්මා ගාන්ධිතුමා මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා තියෙනවා. මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත. ඉන් එක් කොටසක් වැඩ කරන අයයි, අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි. මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටසට වී සිටින ලෙසයි. එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නොමැති අතර තරඟයේ ඇත්තේ වැඩ නොකර ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවි. ඉතින් මම මේ සභාවේ ඔබ සියලු දෙනාටම මම පැහැදිලිව කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමතියි, මමත් මගේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමත් මගේ ලේකම්තුමිය මගේ ආයතන ප්‍රධානීන් මේ අමාත්‍යංශයේ සිටින සියලුම නිලධාරීන් උස් පහත් ભેදයෙන් තොරව සෑම සියලු දෙනාම අපි හැමෝම ඉන්නේ මේ ලකුණු දමා ගන්න පැත්තේ නෙවෙයි, අපි ඉන්නේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට වැඩ කරන පැත්තේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ විවාදය ක්‍රියාත්මක කරන්නට අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමා ප්‍රමුඛ ඒ මූලාසනයේ සියලුම දෙනාටත් විශේෂයෙන්ම අපේ පක්ෂ විපක්ෂ ගරු මැති අමාත්‍යතුමන්ලා මන්ත්‍රීතුමන්ලා ලබා දුන්නු ඒ අදහස් වලටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් අපේ අමාත්‍යංශය සැබවින්ම යහපාලන රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍ර අමාත්‍යතුමාගේ නම්බුව රැකගෙන අපිව පත් කරපු ජනතාවගේ ආත්මගරුත්වය රැකගෙන කොන්ද කෙලින් තියාගෙන වසර 5කින් 6කින් මහජනතාව අතරට යනකොට අපි මේ වගේ අද්විතීය විප්ලවීය වාර්තාගත ජනතා සේවාවක් ඉෂ්ට කරයි කියන ඒ වැදගත් ප්‍රකාශයත් සමග ජනතාව අතරට යන්න පුළුවන් වෙන විදිහට අපි අපේ සංවර්ධනමේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරනවා කියන ප්‍රකාශ කරමින් අතිගරු ජනාත්මාටත් ගරු අග්‍ර අමාත්‍යතුමාටත් මගේ කල්යාණ මිත්‍ර මුදල් ඇමතිතුමාටත් මගේ ස්තුතිය විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණ පතමි.
අයි ශ්‍රී ශාංක 121 කාරක සභාව එකඟද? ශීර්ෂාංක 254, ශීර්ෂාංක 255, ශීර්ෂාංක 256, ශීර්ෂාංක 257, ශීර්ෂාංක 258, ශීර්ෂාංක 259, ශීර්ෂාංක 260, ශීර්ෂාංක 261, ශීර්ෂාංක 262, ශීර්ෂාංක 263, ශීර්ෂාංක 264, ශීර්ෂාංක 265, ශීර්ෂාංක 266, ශීර්ෂාංක 267, ශ්‍රීසංක 268, ශ්‍රීසංක 269, ශ්‍රීසංක 270, ශ්‍රීසංක 271, ශ්‍රීසංක 272, ශ්‍රීසංක 273, ශ්‍රීසංක 274, ශ්‍රීසංක 275, ශ්‍රීසංක 276, ශ්‍රීසංක 277, ශ්‍රීසංක 278, ශ්‍රීසංක 279, ශ්‍රීසංක 130, ශ්‍රීසංක 253, ශ්‍රීසංක 123, ශ්‍රීසංක 309, ශ්‍රීසංක 310, කාර්ය සභාව එකඟද? පාර්ලිමේන්තුවේ යරි ලැස්වේ. ශේෂාංක 121ද 254 සිට 279 දක්වාද, 130, 253, 133, 309 සහ 310ද කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්නු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ අංක 2 සභාව එකඟද?
ආයි
සභාව කල්තැබීම.
නියෝජ්‍ය කතානායකතුමනි, 28 වෙනි සඳුදා පෙරවරු 9:30 දක්වා සභාව කල්තැබීත්වය යෝජනා කරනවා.
කල්තැබීමේ විවාදය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද දින මෙම කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඉතාම වැදගත් රටට රටේ ආර්ථිකයට මූල්‍ය ක්‍රමයට වැදගත් වෙන යෝජනාවක්. ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුවත්, මුදල් නීති පනතට අනුවත්, ගෙවීම් පියවීමේ පනතට අනුවත්, ශ්‍රී ලංකා මහා බැංකුව වෙත පැවරී තියෙන වගකීම් කාර්යයන් පුද්ගලීකරණය කරන්නට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටීමේ යෝජනාවයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව රාජ්‍ය මුදල් පාලනය පිළිබඳ සම්පූර්ණ බරය තියෙන්නේ මේ ගරු සභාවට. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අපි සියලු දෙනාම මහජන නියෝජිතයන් ලෙස බැඳී සිටිනවා රටේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම ඉෂ්ට කරන්න. පාර්ලිමේන්තුව විසින් පවරන ලද බලය මත මේ පාර්ලිමේන්තුව සම්මත කරපු 1949 මූල්‍ය නීති පනතෙන් පාර්ලිමේන්තුවේ කටයුත්තෙන් කොටසක් ශ්‍රී ලංකා මහා බැංකුවට පවරලා තියෙනවා. ජයා ජයවර්ධන මුදල් නැමැතිවරයාගේ සමයේ 1950 අගෝස්තු මාසයේ 28 වෙනිදා ශ්‍රී ලංකා මහා බැංකුව පිහිටුවා. මේ ශ්‍රී ලංකා මහා බැංකුව ජෝන් එක්ස්ටර්න කියන ඇමරිකන් ජාතිකයාගේ වාර්තාවකට අනුව සකස් කළ එතුමා තමයි පළවෙනි මහා බැංකුව අධිපති ධුරයට පත් වුණේ. එහිදී ශ්‍රී ලංකා මහා බැංකුව අනිත් රාජ්‍ය ආයතන සමග විවිධ අය සංසන්දනය කරනවා අපි දැකලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා මහා බැංකුව ලංකාවේ කිසිම ආයතනයක් එක්ක සාපේක්ෂව සසඳන්න බැහැ. ඒට හේතුව තමයි අපි සියලු දෙනා අතේ තියෙන කාසියා නෝට්ටු අච්චු ගැසීම පිළිබඳ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් තියෙන ඒකාධිකාරී බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට පමණයි. වෙන කිසි කෙනෙක්ට සල්ලි අච්චු ගහන්න බෑ. සල්ලි නැති වුණොත් මිනිස්සු ආලයටත් වඩා උන්මාදයට පත් කරන්නේ මුදල් විසින්. මේ මුදල් අච්චු ගැසීම තියෙන්නේ මහා බැංකුවට. රටක මුදල් ක්‍රමයේ රඳාපවතින්නේ මහජන විශ්වාසයේ මත. මහජනයා විශ්වාස කළොත් පොදු පිළිගැනීමක් ඇති විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන ඕනෑම දෙයක් තමයි මුදල් වෙන්නේ. එතකොට මේ මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිවරයයි මහා බැංකුව අධිපතිවරයයි අස්සම් කළාම පොයින්ට් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සමස්ත ලාංකීය ජනතාව විසින් මේක 1000ක් 5000ක් 100ක් කියලා පිළිගන්නවා. ඒ නිසා ඉතාම සංවේදීය සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ හසුරුවන්ට අවශ්‍ය සියලු නීති සකස් කළා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා මහා බැංකුවට මුදල් නීති පනතින්. ඊට අතිරේකව මහා බැංකුව රජයේ බැංකුකරු මූල්‍ය නියෝජිතය හා මූල්‍ය උපදේශකයා ලෙස ක්‍රියා කරනවා. මේ පාර්ලිමේන්තුවේ විසර්ජන පනතෙන් ණය ගන්නකොට ඒ ණය ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් උසුලන්නේ මහා බැංකුව. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ, භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ, ස්වෛරී බැඳුම් කර නිකුත් කරන්නේ, බදු සංචිත සහතික පත් නිකුත් කරන්නේ, ණය ගෙවීම පිළිබඳ ෂෙඩියුල් හදන්නේ, ඒ අනුව ගෙවන්නේ, ගෙවීම පිළිබඳ රජයට උපදෙස් දෙන්නේ, ඒ සියල්ල මහා බැංකුව. එතකොට මේ මහා බැංකුවේ මේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අභියෝග කරමින් ඒ කාර්යභාරයන් එළියට ගැනීම සඳහා ගරු රවි කරුණානායක මුදල් අමාත්‍යතුමා විසින් මේ අයවැය යෝජනාවල යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි වගකිව යුතු විපක්ෂයක් වශයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා සහ රටේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ගරු සභාවේදී සභාගත කළා. ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් 5/7/16 වෙනි දින establishment of national payment platform for digital commerce and case of digital transaction of the government business and citizens කියන මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාවෙන් එතුමා ඉල්ලා සිටිනවා මේ ගෙවීම් පියවන්න අලුත් ඩිජිටල් කරණයේ යටතේ මේ ICT ආයතනයට බලය පැවරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවක්. දැන් අපි වනචාරි යුගයේ වගේ මේ අලුත් තාක්ෂණයට යාමට
මේ ඒකාබද්ධ විපක්ෂය අපි කවුරුවත් විරුද්ධ නැහැ. ඉතාම ඉක්මනින් ලෝකයේ මේ ගණදෙනු පියවෙන්ට ඕනේ. ඒ නිසා අපි ඒකට පක්ෂයි. නමුත් ඒ පක්ෂ වුණාට එතුම ඒක ලබාගෙන ඇවිල්ලා ඊට පස්සේ කරන දේ තමයි මේ මේ ලියවිල්ල ඉදිරිපත් කරපු ගමන් කැබිනට් මණ්ඩලයට මගේ ළඟ තියෙනවා. මම මේ පළවෙනි කැබිනට් පත්‍රිකාව සභාගත කරනවා. ඊළඟට ඩොක්ටර් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගවර්නර් සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා හොනරබල් මිනිස්ටර් රවි කරුණානායක කියලා My dear Minister, Review Committee Report of the National Pavement Platform කියන එතුමා මේ පිළිබඳ තියෙන නීතිමය තත්ත්වය පැහැදිලි කරලා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වෙත යවපු ලිපිය මං සභාගත කරනවා. එහෙම කරලා තියෙද්දි ඊට පස්සේ තුන්වෙනුව රවි කරුණානායක අමාත්‍යතුමා මේක සම්පූර්ණයෙන් මීට වෙනස් ආකාරයට පුද්ගලික සමාගම් තුනකට දීම සඳහා බැංකුවල CEOලට යවලා තියෙන ලිපියක් මම සභාගත කරනවා. My ministry intends to have the launch of the bus space, for example, the facilities of customs to review online payment and funds transfer on the 1st November 2016. We request you in immediate action to complete in the software integration with NPP to facilitate Sri Lanka customs. මේක යවනකොට ඔක්තෝබර් මාසේ ඊට පස්සේ මහා බැංකු අධිපතිතුමා යවනවා. All chief executive officers of licensed commercial banks payment of Sri Lanka custom through the Lanka Pay online payment platform on Lanka Clear Private Limited. දැන් මේ ලිපි වල තියෙන්නේ මේ මුදල් ලැබෙත්තුමා එක උපදෙසක් දෙනවා බැංකු වලට. ඊට පස්සේ මහා බැංකු අධිපතිතුමා තව උපදෙසක් දෙනවා. මුදල් ලැබෙත්තුමාගේ ලිපිය මම සභාගත කරනවා. මහා බැංකුව යවලා තියෙන අනිත් ලිපියත් මම සභාගත කරනවා. මේ තුලින් මේ බැංකු කරුවන් විශේෂයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරු එවැගේම මේ ක්ෂේත්‍රයේ පිළිවද විද්‍යුතුන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ මේ මහා බැංකුවේ කාර්යයන් මහා බැංකුවෙන් පිටතට පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ගෙනියන්නට එපා කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. මේක අපි කරන්නේ වගකීමෙන් යුතුව. තමුන්නාන්සේ දන්නවා 2007 2012 ලෝකයේ තිබුණා මූල්‍ය අර්බුදයක්, ගෝලීය මූල්‍ය අර්බුදය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් බැංකු 417ක් කඩාන වැටුණා. ලේමන් බ්‍රදර්ස් බංකොලොත් වුණා, මියුචුවල් බැංක් කඩාන වැටුණා. එහෙම කඩාගෙන වැටලා ලෝක මූල්‍ය අර්බුදය වෙනකොට එංගලන්තයත් අපේ ක්‍රමයට මේ කාර්යයන් නුඟක් ඒවා පුද්ගලීකරණය කරලා තිබුණා. පුද්ගලික සමාගම් වලට ව්‍යාපාර වලට දීලා තිබුණා. මූල්‍ය අර්බුදයෙන් ගොඩේම සඳහා මේ එංගලන්ත මධ්‍යම බැංකුව කලේ පිටට දීලා තිබුණ කාර්යය සියල්ල ඇතුළට ගත්තා. ඒක තමයි ලෝකයේ ක්‍රමය. ඒ නිසා මේ අයවැය යෝජනා වල තව එකක් තියෙනවා, ණය පාලනය. මේ බැංකුවෙන් පිටතට අරන් ශ්‍රී මුදල් අමාත්‍යාංශයේ වෙන මේක කියා පිටන්ට කියන. අපි දන්නවා බැංකුව ඇතුළේ තිබිලා පෙබරවාරි 27 වෙනිදා මහදවල් මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මගදී නිසා මේ වන විට ඒ පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගමට පමණක් මාස 14ක් තුලදී කෝටි 1000ක ලාභයක් ලැබලා තියෙනවා. කෝටි 1000ක් ඒ සමාගම බැංකු ගන්නවා. ඔබතුමා පුවත්පත් ආයතන හිමිකරුවෙක්, ඒ වගේ හොඳ පුවත්පත්ක් පටන් ගන්න යනවා. කතුරු වරුන්ට ලක්ෂයේ බැගින් වැටුප් ගෙවන්න කතා කරලා තියෙනවා, දස ලක්ෂයේ බැගින්. දැන් මේ ඊට පස්සේ ස්වර්ණ මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ගන්නවා. ඊට පස්සේ දේශපාලන වශයෙන් අනිත් අයට ගහන්න පටන් ගන්නවා. මේවා කරන්න බැංකු ක්‍රමයක් පාවිච්චි කරන එක සාධාරණ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය තියෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන්, මුදල් අමාත්‍යතුමා එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, මහා බැංකුව අධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. අපි කියන්නේ මොනම හේතුවක් නිසාවත් මේ ලංකා ක්ලියර් සමාගමට මෙතෙක් කල් කිසිම චෝදනාවක් තිබිලා නැහැ කුමන ආණ්ඩුව යටතේවත්. මේ ශ්‍රී ලංකා මහා බැංකුව තුල ගරු මේ නියෝජ්‍ය මේ කතානායකතුමනි ඉතාම විශාල ලෙස අපේ රටේ මධ්‍ය විද්‍යාල මහා විද්‍යාල හරහා විශ්වවිද්‍යාල වලදී පළවෙනි පන්ති සාමාර්ථය ලැබපු ඉතාම දක්ෂ තැනැත්තන් තෝරගෙන විදේශ රටවලට යවලා මාස්ටර්ස් කළා PhD කළා මේ විෂයානුබද්ධව විශේෂඥ දැනීමක් තියෙන මානව සම්පතක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණය කරලා නැහැ කවුරුත්. මොකද ඒක කරන්න බෑ. මහ බැංකුව අධිපති හිටියන මහ බැංකුව අධිපතිට තීන්දුව ගන්න බෑ. මුදල් මණ්ඩලයක් තියෙනවා. මුදල් මණ්ඩලයට තීන්දුව ගන්න බෑ. නිලධාරින් එහෙම උපදෙස් දෙන්නේ
නැහැ. බදුරතුමා, තව විනාඩි 4ක් තියෙන මේක ගම්මන්පිල මහත්තයාත් එක්ක විනාඩි 4යි තියෙන්නේ.
ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඔබතුමාගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ටත් අනුව මේ කාර්යය ඉතා හොඳින් කරන්න පුළුවන් ලංකා ක්ලියර් ආයතනයේට වෙන පුද්ගලික ආයතන තුනකට දෙන්න හදන උත්සාහය නවත්තලා ඔබතුමා විසින් මහ බැංකුව තියාගන්න ලෙසත් අයවැය යෝජනා දෙක ඉල්ලාස් කරගෙන අපි කතා කරලා මෙය වඩා හොඳින් රටේ සමස්ත මූල්‍ය ක්‍රමයේ බැංකු ක්‍රමය කඩා නොවැටෙන්න කටයුතු කරන්න මැදිහත් වෙන්න කියලා යෝජනා කරමින් මගේ වචන ටික අවසන් කරනවා. උදේ ගම්මන්පිල මහත්තුමයි ස්ථිර කරයි.
උදේ ගම්මන්පිල මහත්තුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමාන් ඉදිරිපත් කළ යෝජනාව එතුමා විදියටත් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂ විදියටත් අතිශයින්ම කඩිනම් අවධානය ගරු මුදල් ඇමතුමා ඇතුළු ආණ්ඩුවේ යොමු විය යුතු කාලෝචිත යෝජනාවක් විදියට අපි දකින්නේ කාරණා ගණනාවක් මතයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආර්ථිකයේ හැඩතල තීරණය කරන ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් ෆිස්කල් පොලිසි, එහෙම නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් මොනිටරි පොලිසි. සාමාන්‍යයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන අපේ ගරු මුදල් ඇමතුමා ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුවේකට සහාය දක්වනවා. ඒක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. සාමාන්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය වන්නේ ජනප්‍රියවාදී දර්ශනයක් අනුව ජනතාවගේ සතුරු වෙන ආකාරයේ දේවල්. හැබැයි ඒ හරහාත් ආර්ථිකයේ අස්ථාවරභාවයට ඇතිවන කාරණා සලකමින් ආර්ථික ස්ථායීභාවය ගෙනීම තමයි ආර්ථික විද්‍යාඥයන් විසින් කරන ලබන මූල්‍ය ප්‍රතිපත්තිය නැත්තම් මොනිටරි පොලිසි කියන එක තීරණය වෙන්නේ. මේ දෙක දෙකක් දේශපාලකයන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරනා වගේම අර ආර්ථික විද්‍යාඥයෝ කරන මූල්‍ය ප්‍රතිපත්තියට අපි ඇඟිලි ගැසීමේ වැලකී සිටිය යුතුයි. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහා බැංකුවේ ස්වාධීනත්වයක් ඇති කරලා තියෙන මෙන්න මේ කාරණේට අපි දන්නවා. සාමාන්‍යයෙන් අපේ පනත්වල තියෙනවා විශේෂ භාර අමාත්‍යවරයා විසින් වරින් වර විශේෂ හෝ සාමාන්‍ය විධානයන් කළමනාකරණ මණ්ඩලයට ලබා දෙන්නේ ඒවා කිරීමට කළමනාකරණ මණ්ඩලය බැඳී ඇත කියලා. හැබැයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්බන්ධයෙන් මූල්‍ය නීති පනතේ එවැනි වගන්තියක් නැත්තේ ඇයි? ඇමතිවරයාට මැදිහත් වෙන්න බැරි කරන්න, මේ මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ හරින්න සාමාන්‍යයෙන් තත්ත්වය යටතේ මහ බැංකුව බාර වෙන්න අපේ ගරු මුදල් ඇමතුමාට ඒ නීති නොසලකාද අගමැතිතුමා ගාවයි මහ බැංකුව තියෙන්නේ. ඇයි එහෙම කරේ කියන එක මට තාම තේරෙන්නේ නැහැ. කොහොම නමුත් මුදල් ඇමතුමා වේවා වෙනත් අමාත්‍යවරයෙකුට වක්වත් මහ බැංකුවට බලපෑම් කිරීම පිළිබඳ විශේෂ සීමාවක් නැති කරලා තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය දේශපාලනකරණයෙන් තොර විය යුතු නිසා. ගරු සභාපති, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නමුත් මේ ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරපු 2016 ජූලි 5 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ප්‍රතිචාර දක්වන ජූලි මාසේ 8 වෙනිදා මහ බැංකුව අධිපතිතුමා එතුමා කියනවා, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා, ඒකේ පළවෙනි කරුණ විදිහට කියනවා ICTA proposed to set up an 11 member review committee by its letter dated 6 June 2016 addressed to the governor of the central bank as a decision of the meeting held on 3 June 2016 at the Ministry of Finance. මෙතෙන්දි මහ බැංකුව අධිපතිතුමා කියනවා setting up of 11 member review committee was not discussed at the said meeting. හැබැයි මේ එකක් හදලලු මහ බැංකුව අධිපතිතුමා දන්නෙත් නැල්ලු කතා කරෙත් නැල්ලු මේ එකක් හදලලු මහ බැංකුව අධිපතිතුමා ඊළඟ කාරණේට කියනවා According to the report, the central bank has no regulatory role over national payment platform and is not even a stakeholder in the national payment platform. The central bank is excluded from the governance role of NPP as well. Maha banko samasta vashe me kriyavaliyen ivat karala dala ay kela chodana karanne api nemei tamun naansala pat karagatta maha banko adhipatiwareya garu niyojya kathanayak thumani obathuma dadi apahasthawayak innawa mata therena welawa nathi nisa e nisa man meka avasan karanawa අවසාන වශයෙන් මම කියන්නේ
මේ යෝජනා ස්ථිර කරමින්නේ
මම යෝජනා ස්ථිර කරමින් පටන් ගත කරුණු නියෝජ්‍ය කතානායකතුමනි, නැවතවතාවක් මම කියනවා මේ යෝජනාව ස්ථිර කරමින් මේක කාලෝචිත බව මතක් කරමින් ඒ විතරක් නෙමෙයි මහ බැංකුව දේශපාලනීකරණයට ලක් කරලා මුදල් අමාත්‍යංශ අනවශ්‍ය ලෙස ඇඟිලි ගාලා මේ දවස්වල 60ට 60 රිවර්ස් එකේ පල්ලමට යන ශ්‍රී ලංකා ආර්ථිකය හෙලට තල්ලු කරන්න ඉඩ දෙන්න එපා කියලා ගරු මුදල් අමාත්‍යතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මම නියඳ වෙනවා.
Honorable Minister, you have 15 minutes, and also he would like to have 4 or 5 minutes. Would you like to?
I don't know whether I'll have sufficient time, but whatever the time available,
we have 15 minutes, it's up to you. If you would like to take all 15, you can. Otherwise,
cleared, and certainly I will extend as much as time possible once we come to the tail end of it. Niyojya Kathanayakathumani, mam bohoma age karanawa meveni avasthawaka ape bandula gunawodana. මෙවැනි විෂයක් සම්බන්ධයෙන් මේක කල් දමන අවස්ථාවේදී මේක යෝජනාක් වශයෙන් අරන් තියෙන එක ඉස්සලම කියන්න ඕනේ කියපු හැම වචනයක්ම අමූලික බොරුවක්. ඒක තව ඒ බොරුව ඊට වැඩිය සනත කරා ඒක සෙකන්ඩ් කරන්න ගිහිල්ලා උදේගම පිළ මන්තුමා. මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන්න්නේ අපිට ලැබිලා තියෙන ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම දනගස්සලා වට්ටලා මේක නිවාඩ් කබ්‍රාල්ගේ ග්‍රහණය තුලින් මේක රාජපක්ෂගේ අවශ්‍යතාව ඉටු කරන්න පුළුවන් විදිහක වැඩපිළිවෙළක් තමයි ගෙනිලා තියෙන්නේ. දැන් මේවා නිවැරදි කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම මේ අවස්ථාව මෙතෙක් දුර පෙන්ලා දෙන්නම්. ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටුන ලද්දේ 1950 වර්ෂයේදී නිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය වරයා විසිටින මහමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු වූ හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතා එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිහිටුවීමට මූලිකත්වයගෙන කටයුතු කළේය. එයට පෙර රට තුල ක්‍රියාත්මක වුණේ මුදල් මණ්ඩලයේ ක්‍රමයයි කරන්සි බෝඩ්. රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමටත් සංවර්ධන කටයුතු සඳහා දායක වීමටත් පුළුල් බලතල සහිතව මූල්‍ය නීති පනත මගින් මොනිටරි ලෝ ඇක් 1958 සහ 1950 මහ බැංකුව පිහිටුවා අතර මෙම නීතිය 2002 වර්ෂයේදී සංශෝධනය කරන ලදී. මහ බැංකුවේ රටේ ආර්ථිකය හා මිල ස්ථාවිතතාවය ඇති කිරීමට මෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථාවරතාවය ඇති කිරීමට මේකෙන් තමයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මොනිටරි පොලිස් ක්‍රියාත්මක කරන එකම ආයතනය මහ බැංකුවයි. එසේ වුවද මහ බැංකුවේ මෙම ප්‍රමුඛ කාර්යයට අමතරව කාර්යයන් රැසක් රජය විසින් පවරා ඇත. ඒජන්සි ෆන්ක්ෂන්ස් ඒවා අතර සේවක අර්ථ සාධක අරමුදල කර්මනාකරණ කිරීම, 2 ණය කර්මනාකරණ කටයුතු, 3 විනය පාලන ප්‍රණත ක්‍රියාත්මක කිරීම, 4 ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. ගරු කතානායකතුමනි, රටේ සමස්ත මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා ප්‍රධාන වශයෙන් ස්වකීය ධාරිතත්වය යෙදවිය යුතු වුවත් විවිධ අතිරේක කාර්යයන් ඉටු කිරීම වගකීමද දැනට මහ බැංකුවට පවරා ඇති බැවින් ඒ සඳහා ඔවුන් කටයුතු කළ යුතුය. එමෙන්ම ඒ කාර්යයන් අතර විවිධ ගැටලු conflicting objectives මතුවී ඇත. උදාහරණ අර්ථ සාධක අරමුදලේ සමාජිකයන්ගේ අරමුදල අත්තර කිරීමට ඉහළ ප්‍රතිලාභින් සහිත මැක්සිජියල් ස්ථානවල එම අරමුදල ආයෝජන කළ යුතු ඇත. අප මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි, මේ මහ බැංකුවේ මෙතෙක් දුර මේ ආරක්ෂා කරන්න හදනවා කියපු අය තමයි ඒ කාලේ මේ අර්ථ සාධක අරමුදලට ගිහිල්ලා ඒකේ තිබ්බ කොටස් පාවිච්චි කළ තමාගේ දන්න මිතුරුන්ට විකුණලා ඒකෙන් අර්ථ සාධක අරමුදලට මිලියන් 10,800ක අලාභයක් ඇතිලා තියෙනවා. මේ කතා කරන මොහොතෙත් යම් විදිහකින් යම් මේවා අරන් තියෙනවා කොම්පනිවල. ඒකේ ඉම්පෙයර්මන්ට් එක ගිය අවුරුදු 1900යි. ඉතින් මේක තුලින් මේ එක පාර්ට් මහ බැංකුව තමයි බලා ගන්න වෙලා තියෙන්නේ. හැබැයි මෙතෙක් දුර මිලියන් 10,800ක් නැති වුණා මේ කරපු ක්‍රියා තුලින්. එයට ප්‍රතිවිරුද්ධ ලෙස විවිධ මූල්‍ය උපකරණ වලින් එනම් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ආදී ඔස්සේ අවම පිරිවැයක් මිනිමම් කොස් ලැබෙන පරිදි රජයට ණය අරමුදල් සපයා දිය යුතුය. එකිනෙකාට ගැටෙන අරමුණ තුල මහ බැංකුව කටයුතු කරන්නේ කෙසේද? මේවා තමා තියෙන ගැටලු. ස්වකීය ප්‍රමුඛ කාර්යයන් ඉටු කිරීමට අපි මහ බැංකුවට ඉඩකඩ ලබා දෙමින් ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට උපයෝගී කරගන්නවාද, නැත්නම් විවිධ අතිරේක මෙන්ම මහ බැංකුවේ මූලධර්මවල නොගැලපෙන කටයුතු තවදුරටත් පවරනවාද? මේ නිසා තමයි අපගේ අවධානය යොමු වී ඇත්තේ ප්‍රමුඛ කාර්යයන් ඉටු කිරීමට ඒ ආයතනයේ ඉඩ ප්‍රස්තාව සලසා දීම යන කාරණයටයි. මතක් කරන්න අවශ්‍ය වන්නේ නැවත මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ ඒ regulatory format එක. ඒක තමයි මහ බැංකුවේ කළ යුත්තේ. මොකෝ මුදල් ඇමතිට මේ වගන්ති 116 දෙවනි වගන්ති යටතේ ඕන අවස්ථාවක මොනිටරි බෝඩ් එකට කියන්න පුළුවන් මේවා තමයි කරන්න ඕනවන්නේ. 106.2 යටතේ කියන්න පුළුවන් මේවා තමයි කළ යුත්තේ කියලා. මේවා තුලින් තමයි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් රාජ්‍ය ණය කළමනාකරණයේ
you can give a directive you mean
sorry
you can give a directive
you can the finance minister has a right to give a directive with the monetary board is mandatory to comply with it
yes.
so here the monetary policy is not something which is left මේ මූල්‍ය ප්‍රතිපත්තිය මේක සම්පූර්ණ මුදල් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුව අයිති කාර්යභාරය නොවේ ඒක ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විධායකය දුන්න එක කැබිනට් මණ්ඩලින් තුල මට ඒක පවරලා දීලා මම ඒක තුලින් ඒක මූල්‍ය කොමිටියට ඉදිරිපත් කරනවා 106.2 යටතේ එවැනි දේවල් කටයුතු කරන්න පුළුවන් ඉතින් මෙතන මේ මහ බැංකුව කළා තියෙනවා නම් එහෙම ඉතින් ආණ්ඩුවට බනින්න ඕනේ නැනේ මුකුත් උනා කියලා ආණ්ඩුවේ වගේ කියන්න අවශ්‍යයි ඉතින් හොඳ වෙනකොට මහ බැංකුව නරක වෙනකොට ආණ්ඩුව ඉතින් මේගොල්ලන්ගේ ස්වරූපය තමයි මෙතෙක් දුර ගෙනිලා තියෙන්නේ ඉතින් මම නැවත ඉතමත් ඕනේ කමින් කියන්නේ අප මේක තමයි අපි නිවැරදි කරන්න හදන්නේ රජයේ ණය කළමනාකරණය යන්නද එවන්නකි මෙම කටයුතු ස්ථාන තුනක සිදු වෙනවා මහ බැංකුව මහ භාණ්ඩාගාරය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ERB එක External Resources Department එක මේ සඳහා ගැළපෙන නීතියක් නැත කරගෙන ආපු විදිහට කරගෙන යනවාද සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන් කිහිපයක් තිබුණු කාලේ තිබුණ ක්‍රමය හොඳ විය හැකිය හැබැයි දැන් ණය කන්දරාව රුපියල් ට්‍රිලියන් 9.9කට වැඩිලා තියෙනවා ඒ නිසා ඒ තමයි තව නීතියක් යටතේ ණය කළමනාකරණය සඳහා රජයේ අවධානය යොමු වී ඇත්තේ අපි බාර ගන්නකොට 2005 ජනවාරි මාසයේ පළවෙනිදා බිලියන් 1784ක් නැතොත් 178400ක් කෝටි ප්‍රමාණයක් තිබ්බ ණය අද වැඩි වෙලා තියෙනවා ට්‍රිලියන් 9.9කට ඒ කියන්නේ කෝටි 990000කට වැඩි වෙලා තියෙනවා ඉතින් එදා තිබ්බ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ මේ අවුරුදු 10 තුලින් සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ මේක කරේන මහ බැංකුවද නෑ රජයේ ඕනකම තියලා මේක තුලින් නැති කරලා දැන් මේක නිකන් රඟපානවා මෙතන මොනවද වෙන්නේ කියලා මේකට අමතරව මහ බැංකුවේ පසුගිය කාලේ මහ බැංකුවේ කිසිසේත්ම නොගැලපෙන කිසිසේත්ම සම්බන්ධයක් නොමැති කාර්යයන් රාශියක් සිදු කළා මේ හොඳයි කියන මහ බැංකුව මේක තමයි ඇඟිලි ගහන්න ඕනේ නැහැ කියන දේ මෙන්න ඇඟිලි ගහලා තියෙන මහ බැංකුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා බිලියන් 2100ක් විතර නැතිලා තියෙනවා නිවාඩ් කබ්‍රාල් ගිහිලා උත්තර දෙන්න තියෙන මේ සම්බන්ධයෙන් රජයේ මේව තමයි රජයේ මුදල් පාවිච්චි කළ ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ මෙන්න ලෝකයේ විවිධ ස්ථානවල දේපළ මිලදී ගැනීම නිව්යෝක් සහ බ්‍රසීල් දේපළ මිලදී ගැනීම හෙජින් සූදුව මේවා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතුද කවුද මේවා කළේ කාගේද අවසර ගෙනාවද කුමක් අරමුණු කරගෙනද දැන් මෙතන මම කියන්න අවශ්‍ය වන්නේ අපි මේ කතා කරන මහ බැංකුවේ ඉන්නවා ඩෙපියුටි ගවර්නර්ස්ලා මේගොල්ලන් දෙන්න තුන් දෙනෙක් ඉන්නවා මේ තුන් දෙනාගේ එක්කෙනෙක් නිවාඩ් කබ්‍රල්ගේ කාලේ ඉඳන් එනවා එයා අතිපණ්ඩිතෙක් වගේ හැසිරෙන්න හදනවා මම නම කියන්නේ නැත්නම් මොකද මෙතන ගරුත්වය ඒගොල්ලෝ ආරක්ෂා කරන්න බැරි නිසා නමුත් තව සුමාන දෙකකින් ඒ තියෙන විධිවිධානද මම පාර්ලිමේන්තුවට වාර්තා කරන්න යනවා මොකද මේක තුලින් එක්කෙනෙක්ගේ රඟපෑම මීට පෙර හිටපු නිවාඩ් කබ්‍රල්ගේ අනුදර්කම තුලින් මේ රටේ ආර්ථිකයේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා පෙන්වන්න හදනවා ඒ නිසා තමයි මෙවැනි පුද්ගලයන් තමයි ගිහිලා නිව්යෝක් නගරේ මේ කනගාටුයි වොෂින්ටන් නගරේ ගිහිලා ගයක් ගත්තේ මේක කැබිනට් අනුමැතියක් තිබ්බත ඊට ගිහිලා බ්‍රසීල් වලින් ගත්තා ඒකේ කැබිනට් අනුමැතිය ගෑවිලවත් නැහැ අඩු ගන්න නිව්යෝක් වල ගත්තට පස්සේ මෙහෙම ගත්තයි කියලා කිව්වා මෙන්න මේව තමයි මහ බැංකුවේ කරන්නේ මේව තමයි අපි අහක් කරන්නේ කැබිනට් මණ්ඩලයට යනවා ඒක තුලින් අපේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයට මේ ණය කළමනාකරණය පනත අපි ගෙනල්ලා හඳුන්වලා වැඩි කල් යන්න ඉස්සලා කටයුතු කරන්න තමයි අපේ බලාපොරොත්තුව.
එතනදී ගෞරව එමුතුමා මේ මෙතුමාගේ යෝජනාව මොන හරි අංශයක් මහ බැංකුවේ අංශයක් පෞද්ගලික අංශයට දෙනවද කියලා. ඔබතුමා පැහැදිලිව.
ඒක තමයි මම මේ කතා කරන්නේ. ඒක තමයි එතනට එනවා. මොකද එතුමා බොරුවනේ මං කියව අමූලික බොරුවක් කියලා. ඒ වගේම පසුගිය දිනවල ජාතික ගෙවීමේ ක්‍රමයක් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් පිළිබඳව විවිධ අදහස් මතු කළා. 2500 නැවත මේ බොරු කියන්න අපි අවස්ථාව ඉඩ දෙන්නේ නැහැ. මෙතන පාර්ලිමේන්තුවේ මෙතන ඇවිල්ලා නොමග යවන මේවා එළියට ඇවිල්ලා කියන්න පුළුවන් හොඳයි. 2005 අංක 28 දරන පේමන්ට් ඇන් සෙටල්මන්ට්ස් ඇක්ට් යටතේ රටේ ගෙවීම පද්ධතිය නියාමනය කිරීම වගකීම පවරා ඇත මහ බැංකුවට ගෙවීම පද්ධතිය පැවතිය හැකිය.
බඳුන ඇතුමාද ඔබතුමා කියන එක අහන් හිටියා
නේද ඔබතුමා? දෙන්න වෙලා නැහැ. අවශ්‍ය නම් මට වෙලා වැඩි කරලා දෙන්න. එතකොට මම මේවා කරන්න. නැත්තම් පොයින්ට් ඕඩර් නැහැ මෙතන. යාගේ පොයින්ට් එක කරලා අපි ඒක ඒ උල නැති කරන එක තමයි අපි දැන් කරගෙන යන්නේ. ඉතින් වරප්‍රසදයක් කොහෙද? වරප්‍රසද ඔක තමයි නැති කරන්නේ. රටේ ජාතික ආර්ථිකයක් මේ සෙල්ලම් කරන ගමන තමයි මේ වගේ පට්ටපල් බොරු කිය කිය ඉන්නේ. අහන්න අපේ උත්තරේ මොකද්ද කියලා. මේ සඳහන්
නැහැ.
මෙන්න මේ මෙන්න මෙතන මේ මේකම තමයි ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ කරනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව ශක්තිමත් කරනවා වෙනුවට සමස්ත මූල්‍ය ගෙවීම් ක්‍රමයට පුද්ගල සමාගම පැවරීම යෝජනා කර තිබෙනවා. මම මෙතන මේක කිව්වට පස්සෙ මොකෝ ඊයේ දවල් අපේ මේ දවල් භෝජනේ ගන්න අවස්ථාවේ අපේ අධිකාරු ජනාධිපති මෙතන හිටියා. ඒ කියන අවස්ථාවේදී බන්දුල ගුණවන්තන ඇවිල්ලා කතා කරා. කිව්වා ඉක්කා එකේ මුහුන්දන් මැතිතුමා ඉදිරිපත් කළා තිබ්බයි කියලා අපි මේක සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරනවා කියලා. මම මෙතන ටේබල් කරනවා ඒ ඩිපිය. මේක ඊයේ කිව්වට පස්සේ I'm reading that out. 25th November 2016 address to the Minister of Finance. With your indulgence, Deputy Speaker, I would like to ensure that this is printed in the Hansard. Ownership of Operation National Payment Platform, NPP. I write to you with regard to the telephone conversation you had with me on this above subject. I am going to talk to you about the people who are in the country. I am going to talk to you about the people. ICTA is an institution established in 2003 and functions under ICT Act No. 27 of 2003. And as amended in 2008, is owned 100% by the government of Sri Lanka. National Payment Platform is architected, designed, owned and operated by ICTA. There are rumors being spread by persons who are trying with the best, their very best to sabotage this project. These are parties are discrediting the integrity of National Payment Platform by stating that the operations and ownership of NPP is entrusted to a private company. We hereby wish to reiterate that there have been no contracts or any negotiations with any third party to transfer, own, operate the national payment platform. NPP is an open platform for persons and business to connect with NPP and digitally transact. Thank you, Managing Director, CEO, ICTA Muhundan Kanage. බීට වැඩිය බොරු කියන්න පුළුවන්ද මේ අයට? නම පාවිච්චි කරලා කිව්වයි කියලා. මම මේක සභාගත කරනවා මේ සම්බන්ධයෙන්. ඉතින් මේව තමයි රට පුරා ගිහිල්ලා ගිනි තියන්න හදන්නේ මේක පුද්ගලීකරණය කරනවා කියලා. මේ වගේ ඉන්න ඩෙපියුටි ගවර්නර් තමයි ඒ බැංකුවේ ඉන්නේ. එක්කෙනෙක් නම් කරනවා බ්‍රසීලයේ කියලා ගන්න අය. මේ තමයි මේක එකතු වෙලා නිවාඩ් කබ්‍රාල්ගේ පරිපාලනේ තාම 190ක් එතන ඉන්නවා. මේක තමයි අපිට හිතුව මහ බැංකුවේ
අධිපති කෙනෙක්. හොඳයි
අලුත් එක්කෙනා ඒ වගේම හොඳයි. නමුත් එතන ඉන්න රජයේ නිලධාරී
කල්තාවන අවස්ථාවේ දැන් මේ ඔබතුමාගේ උත්තරේ.
I'm sorry Deputy Speaker. I have a limited time to respond and I don't want to be disturbed either with the consent of the House. We'll extend it for 5 more minutes if you don't mind. I would appreciate my honorable MP being given that
we time. Can't extend any adjournment. We only have 2 minutes.
On that particular basis, I basically go on. I go on the basis of mentioning the payment platform. එමෙන්ම මේ පිළිබඳව හුඹස් බියක් ඇති කරගෙන ඇති වෙනවා. නූතන ලෝකයේ තුල දිනෙන් දින විවිධ ගෙවීම් ක්‍රමයේ දියුණු වෙනවා. අලුත් තාක්ෂණයේ ඒ සඳහා යොදා ගන්නවා. ශ්‍රී ලංකාවට එම තාක්ෂණ මෙන්ම ලෝකයේ තිබෙන නව භාවිතයන් යොදා නොගෙන ගල් යුගයට යන්න කියනවාද? රටක් දියුණු වීමට නව තාක්ෂණ අවශ්‍ය නැද්ද? ඒව රටේ විවිධ කටයුතු වලට යොදාගත යුතු නොවේද? මෙම රාජ්‍ය තාක්ෂණ දියුණුව සියලුම අංශවලට බද්ධ කර රට ශීඝ්‍ර දියුණුවක් කරගෙන යාමට කටයුතු කරනවා. අනෙකුත් රටවල විවිධ සංවර්ධන කටයුතු සඳහා නවීන තාක්ෂණ යොදාගෙන ඇති ආකාරය පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් සොයා බැලිය යුතු යයි යෝජනා කරනවා. මෙවැනි අවස්ථාවක් තමා ජාතික ගෙවීම් ක්‍රමය තුල සිදුවන්නේ. රටේ ගෙවීම් පද්ධතිය කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණ විද්‍යුත් තාක්ෂණ ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජිස් යොදා ගැනීම මෙහි සිදු වෙනවා. මෙන්න මේ නිසා තමයි මම කියන්නේ අපි හෙදින් සූදු වෙන්න පුළුවන් ඉඩම් ගන්න එක පුළුවන් වෙන්න පුළුවන් මෙවැනි ඒවා මේ නිවාඩ් කබ්‍රල්ගේ හිටපු ඒ පරිපාලනේ තාම 180ක් ඉන්නවා. අපි නව ගවනට මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා. මොකෝ මේක යම් විදිහේ මේ වගේ බියක් ඇති කරන එක කරගෙන යන්නේ මෙන්න මේ වගේ ඒවා. ප්‍රයිවට් ප්ලේස්මන්ට් ගැන මම ඉදිරිපත් කළ තියෙනවා විඥාධිපතිට ලිපියක් දැන් මාස 3-4කට ඉස්සෙල්ලා කරුණා කළ මේ සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කරන්න මේ යම් කාලයකට හොයලා බැලුවා බොහොම හොඳයි 2005 සිට 2014 වෙනකම් සියලුම ඒ ප්‍රයිවට් ප්ලේස්මන්ට් දැන් වෙනතුරු උත්තර ලැබිලා නැහැයි කියලා කියන්නේ මහ බැංකුවේ උත්තර ලැබිලා නැහැලු එක දෙයක් ගැන සෝදිසි කරනකොට උඩ පැනලා පැය 27 ලබා දෙනවා අපි මේ ඇහුවම අවුරුදු 11කට මේ තිබ්බ ගේනගෙන මේ මහ බැංකුවේ මේ අති පඬිතයෝ රජයේ අපේ රජයේ බදු වලින් ඉගෙනගෙන දැන් මේ කිව්වේ බදුල ගුණවන්තන ඉතාමත් අතිදක්ෂය කියලා මෙන්න මේ අය තමයි අපි අහන දේවල් විජනාධිපති ප්‍රශ්න ඇහුවාම උත්තර තාම දීලා නැත්තේ ඉතින් මං කනගාටුවෙන් අපේ රටේ ආර්ථිකේ ජාතික ආර්ථිකයක් අපි ආරක්ෂා කරන්න ඕනේනේ මේ වගේ බොරු කියනකොට මේක වැරදි මතයක් එදියට යනවා මේ වගේ කිසිසේත්ම වගකීමකින් කියනවා පුද්ගලීකරණය කියන්නේ හිතන්නවත් නැහැ මේගොල්ලෝ තමයි පුද්ගලීකරණය කරේ මොකෝ ඒගොල්ලන්ට අවශ්‍ය වුණා රාජපක්ෂ පාලනේ කවුද කොහෙද ගෙවන්නේ ඒව එකතු කරලා යම් විදියකින් පීඩාකාරී තත්ත්වයක් ඇති කරන්න ඒ වගේ ඒවා තමයි අපි නවත්තන්නේ අපි ඒවා නවත්තලා තමයි අලුත් නවීකරණයකට යන්නේ ඉතින් ඒ නිසා මං කාර්මික මේ මුළු පාර්ලිමේන්තුවට මම අංග සම්පූර්ණ උත්තර ලබා දුන්නේ මේ වගේ කිසිසේත්ම නැහැ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන් මේ වගේ බොරු කියන්න එපා මහින්ද රාජපක්ෂට කරපු අපරාධය දැන්වත් නිවැරදි කරන්න මේ අවස්ථාව ඒගොල්ලන්ට බැරි වුණාට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් අපේ ආණ්ඩුවත් අපි රැකලා දෙනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කිරීමෙන් මේක ගෙනාවට අපි ස්තුතිවන්ත වෙනවා මොකද මොකේ බොරුව මේකේ හෙළුව මේකෙන් හෙලිදරව් වෙන
එකයි ඔබ ස්තුති පාර්ලිමේන්තුව හෙට උදෑසන සමයි සඳුදා උදෑසන 9:30ට රැලි ඇස්වේ